දෙදහස් දොළහ වසරේ හත්වැනි මාසේ අද දහවෙනිදා භාවනා වැඩසටහන. අපි භාවනා වැඩසටහනක් කරනවා කියලා සිද්ධ කරන්නේ අපේ මනස තේරුම් ගැනීම, ඒ තේරුම් ගැනීමට අපහසුතාවයන් තියෙන ගැටලු විසඳා ගැනීමයි අපි භාවනා වැඩසටහනකින් කළ යුත්තේ. එහෙම නැතුව පාඩමක් විභාගයක් ලියන්න ලබන අධ්‍යාපනයක් වගේ දෙයක් නෙමෙයි. ඒ මොහොතේම මනස නිවැරදි කරගනිමින් ඉස්සරහට යන වැඩපිළිවෙලක් තමයි විදර්ශනා භාවනා වැඩපිළිවෙල. නිවන් දකින්න භාවනා කර්මස්ථාන දහසකුත් ලක්ෂිකුත් ගණන් බුදුරජාණන් වහන්සේ නිමවා පෙන්නල තියෙනවා. ඒ මිනිසුන් ඒ අවස්ථාවන් වලදී ඊට අනුගතව නිවන් ධර්මය අවබෝධ කරගත්තා. කෙටියෙන් කියනවා නම් මේ මානසික ධර්මතාවයේ තිබෙන අවිද්‍යාව දුරු කරලා විද්‍යාව පහළ කරගත්තා. තමන්ගේ මම්මුලා වූ ගතිය නිදහස් වුණා. ඒක නැති කරගන්න පුළුවන් තමන්ටමයි. තමන් තේරුම් අරගෙන ඉන්නවා නම් පමණක් තමන් මම්මුලා වූ කෙනෙක් කියලා. හරියට යම්කිසි වැවක බැහැලා නාන තරුණයෝ පිරිසක් ඉන්නවා. නමුත් ඒ වැවේ ඉතාම කිඹුලන් බහුලයි. නමුත් ඔවුන්ට කිඹුල්ල පිටින් පේන්නේ නෑනේ. ඔවුන් ජලය යටේ ඉන්නේ. ඉතින් බොහෝම ප්‍රීතියෙන් නානවා. ජල දුන් ගහමින් නානවා. ඒ වගේ තමයි බොහෝම පිරිස. යම් කිසි කෙනෙකුට යම් කිසි ආකාරයක ඉවක් ගුණයක් දැනුනොත් තමයි මේ ඉන්න ජලයේ අපේ ජීවිත හානි කරන කිඹුල්ලු ඉන්නවා කියලා දැනුණු වහාම අන්න දුක්ඛ සත්‍ය තේරුම් කරගත්තා. මෙතන දුකට භාජනය වෙන හේතුවක් තියෙනවායි කියලා වහාම වේගෙන් ගොඩට දුවගෙන යනවා. එහෙමත් නැත්නම් නැනති පුජ්‍යලයෙක් ඇවිල්ලා කියනවා ඒ ගම්පලාත ජීවත් වෙන වැඩිහිටියෙක් ඇවිල්ලා කියනවා මේ නොදන්න පලාතකින් ඇවිල්ලා ඒ වතුර ආන පිරිසට උතන හරි දරුණු කිඹුල්ලෝ ඉන්නවා ප්‍රවේශම් වන්න උතන ඉක්මනින් ගොඩ වෙන්න කියලා. ඒ කියන දේ අහන පිරිස ඉක්මනින් ගොඩ වෙලා අර ගමරාළගේ කියමන අහලා තමන්ගේ ජීවිතේ මරණයෙන් බේර ගන්නවා. ඒ වගේ තමයි පින්නතුනේ මේ ධර්මය. අපි කියනවා මේ සංසාරේ බොහොම භයානක තැනක්. සසර විඳින්නට තියෙන දුක් අප්‍රමාණයි. ඔබ තුල රැවටිලා ඉන්න, මුලා වෙලා ඉන්න ස්වභාවයෙන් අත් මිදිලා මේ මනසේ අවිද්‍යාත්මකෝ මේ මනසට අපි බැඳිලා ඉන්න ගුණයෙන් නිදහස් වෙලා ඉක්මනින්ම ඉවත් වෙලා විද්‍යාව උපදවා ගන්න, ඥානෙ උපදවා ගන්න, ප්‍රඥා ලෝකේ උපදවා ගන්න කියලා අනුශාසනා කරනවා. හැබැයි මුලින්ම තමන්ට තේරුම් යන්නට ඕන තමන් ඉන්න තැන වරදක් තියෙනවායි කියලා. දුක්ඛ සත්‍ය කියන්නේ ඒකට. තමන් ඉන්න තැන ගැටලුවක් තියෙනවා. ඉන්න තැන කියලා කියන්නේ මානසික ස්වභාවය තුළ. එහෙම ගැටලුවක් තියෙනවා නම් ඒ ඉන්න තැන ප්‍රියමනාප වෙන්නේ නැහැ. යාට ඉංගියන් වගේ දැනෙනෝ මේ මානසිකත්වය මම වෙනස් කරගන්න ඕන. පෙරල ගන්න ඕන. එහෙම නැතුව ඒ මානසිකත්වයේ තියාගෙන මොන වගේ ආකල්පවල දෘෂ්ටිවල හැඟීම්වල හිටියද වැඩක් වෙන්නේ නැහැ. ඒ තියෙන මානසිකත්වය වෙනස් කරගන්න ඕන. මිනිස්සුන්ට දුක් තියෙනවා. ඉතින් මිනිස්සු ඒව හැඟීම්වල අතරමං වෙලා ඒව මැඩපවත්වා ගන්නවා. ඒක කර්මේ. ඒක දෙයියන්ගේ කැමැත්ත. ඒක ලබා උපන් හැටි. ඒක වෙන කර්මයක් වෙන්නේ නැති. ඉතින් මට හිතෙනවා ඔය වගේ වචන ඔක්කොම කියන්නේ මේ අර ජීවිතේ කිසි දෙයක් කර කියා ගන්න බැරි අඥාන පිරිස කියලා හිතෙනවා. තමන්ට දෑතක් දෙපයක් තියෙන පුජ්‍යලේ ස්වශක්තියෙන් ගමනක් යෑමක් පිළිබඳව හිතනවා. නමුත් අංග විකල කෙනෙකුට ස්වශක්තියෙන් ගමනක් යෑමක් ගැන හිතා ගන්න අමාරුයි. නමුත් මේ ලෝකේ දිරිමත් අය ඒ ආකාරයට මැඩපවත්වලා ගමන් කරනවා. ඉතින් ඔබත් අන්නේ වගේ ඔබ ළඟ තියෙන ගැටලු වලට පැලස්තරයක් හැටියට අර වගේ తాවකාලික අදහසක් ඉදිරිපත් කරගන්න නැතුව ඊට වැඩි උදාර කාරණයක් සිහිපත් කරගෙන තමන්ගේ මනස වෙනස් කරගන්න උත්සාහ කරගන්න. හොඳයි, තමන්ගේ මනස කියන එක හැදෙන්නේ කොහොමද? ඒක උපමා කළේ ගිනි දැල්ලක් වගේ කියලා. පහනක දැල්වෙන ඒ ගිනි දැල්ල වගේ. ඒ ගිනි දැල්ල හරි පුදුමාකාරයි. එක දිගට දැල්ුණත් නිතරම ඒ දැල්ල ඉහළට ක්ෂය වෙවි යනවා. ක්ෂය වෙවි ගියත් නැවත නැවත ඒ ගිනි දැලි ඒ පහන් තිරයට බැඳෙනවා. ඒ තිරයට බැඳීම නිසා නැවත නැවත ක්ෂය වෙලා ගියද අවසන් නොවන ගුණයකට පාත්‍ර වෙනවා. ඒ වගේ මනසේ චිත්ත පරම්පරාවත් ක්ලේශ පරම්පරාවත් පහනේ තියෙන දැල්ල වගේ ක්ෂය වෙවි යනවා, ගෙවි ගෙවි යනවා. නමුත් නැවත නැවත බැඳීම් නිසා සත්‍ර සත්‍රා විනන්දනී නැවත 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 බැඳෙනවා. ක්ෂය වෙන තරමට නැවත බැඳෙනවා. ඒ බැඳීම් වෙන නිසා නිරන්තරයෙන්ම පැවැත්ම කියන එක මනසේ පිහිටනවා. මනස කියන දේ කොයිබකවත් තියෙන දෙයක් නෙමෙයි. ඒක වේගයෙන් දැල්වි දැල්වි අලුත් අලුත් වෙවි තියෙන ශක්ති ස්වභාවයක්. දැන් ගිනි දැල්ල කියන්නේ එක්තරා ශක්ති ස්වභාවයක්. ඒක අපිට ගිනි දැල්ල කියන එක වෙනම අල්ලලා තියාගන්න පුළුවන් කමක් නැහැ. හේතු සාධක නිසා, හේතු ප්‍රත්‍ය නිසා ඒක දැල් වෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම අපිට ඝනත්වයේ ධර්මතාවයක් නැහැ ඒක අල්ලලා ගන්න. ඒ වගේ ස්වභාවයක් තියෙන මනසෙ. දැන් හුළඟ කියන දේ හරි ප්‍රබලයි. මිනිස්සුන්ගේ ගෙවල් පවා අනිත් පැත්ත ගහනවා, වහල්වල් බිමට දානවා, ගොඩ නැගිලි පෙල්ලනවා. මේ හුළඟ හයියෙන් සැරවුණු බලන්න එක තියෙනවද කියලා. මොකක් හරි ශක්ති ස්වභාවයක් එහෙම මොකකින් හරි වළක්ව ගන්න එක නෑ. ඒ එක්තරා ශක්ති ස්වභාවයක් පමණයි වායු. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මනස කියලා කියන්නේ. නමුත් ඒක දනවන වේගය හරි පුදුමයි. විදුලිය කියන්නේත් එහෙමයි. ද්‍රව්‍යමය ස්වභාවයක් කියන්නේ එක්තරා ශක්ති ස්වභාවයක් කියන්නේ. ඒ ශක්ති ස්වභාවය මහ පුදුමයි. මිනිස්සෙගේ ජීවිතේ නැති කරලා පුළුස්සලා දාන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි මානසික ශක්තිය කියලා කියන්නේ, මනස කියලා කියන්නේ. ඒක නැවත නැවත ගොනු වෙන්නේ හැදෙන්නේ මිනිස්යාගේ තුල තිබෙන අවිද්‍යාත්මක මානසික මෙහෙයවීම නිසා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියලා. වැරදි විදියට මනස පිහිටවීම තුළ සසර දුකට හේතු වෙන කර්ම රැස් වෙනවා. නිවැරදි විදියට මනස මෙහෙයවීම තුළ සසර දුක් නිමා කරන කරුණු රැස් වෙනවා. ජීවිතේ සහ මනස පිළිබඳව හරියටම තේරුම් කරගත්තොත් ඒ ඕන කෙනෙකුට තේරෙනවා මායාවක් වෙනුවෙන් අපි හැඬුවා දුක්ුණා සතුටු වුණා කලකෝලහල කරගත්තා මහ ප්‍රශ්න ඇති කරගත්තා කියලා පේනවා මායාවක් වෙනුවෙන් හරියට සිනමා සිතුවමක් බලාගෙන වරක බයටපත් වෙනවා වරක කුතුහලයටපත් වෙනවා වරක ඊටාම සතුටටපත් වෙනවා වගේ පුජ්‍යලේ මේ සිතත් එක්තරා සිත්තමක් වගේ සිතුවමක් වගේ ඒ සිතත් එක්කත් ඒ සිතේ උපදින ඒ සිතේ වැටෙන ඡායාවල් වලට අනුව මිනිස්සු දුක් වෙනවා සතුටු වෙනවා බය වෙනවා නොයෙකුත් මානසික පෙරලිකාරකම් ස්වභාවල් ඇති වෙනවා පෞරුෂයන් කඩාගෙන වැටෙනවා වර්ධනය වෙනවා ශක්තිමත් වෙනවා හීන වෙනවා නොයෙකුත් දේවල් වෙනවා ඒ තිරේ වැටෙන දේවල් වලට අනුවයි එවලේ ඒ දේවල් ඇති වෙන්නේ සමාජ සම්මතයේ ඉහළයි කියන දේවල් ටිකක් තමන් ළඟ තියෙනවා නම් සමාජයට අනුව හිතලා තමන් ආඩම්බරයට පත් වෙනවා ඒක තමයි ස්වභාවය ඒක මේ ධර්මයට ගලපලා නෙමෙයි ඒ ආඩම්බරකම හිටින්නේ සමාජයට ගලපලා බලලා තමන් එකෙන් ආඩම්බරයට පත් වෙනවා අභිමානයට පත් වෙනවා නමුත් අපි බලාගෙන යන්න ඕන දැන් සත්‍ය කියන්නේ මොකද්ද කියලා සත්‍ය කියන්නේ මොකද්ද සත්‍ය කියන එකට ඒක ආගම් ජාති වර්ග ભેද කුල මල මොකෝවත් නැහැ සත්‍ය කියන්නේ මේ ස්වභාව ධර්මයට ජලය පහළට ගලාගෙන යනවයි කියන එක කාටවත් කියන්න බෑ ආගම මාරුණයි කියලා කිසිම මිනිස්සෙකුට ආගම් මාරු වුණාට පොදු මානසික ධර්මතා එකක්වත් වෙනස් වෙන්නේ නැහැ ඒ තමයි දුක ඒ කනස්සල්ල කනගාටුව බය බිය සැක සතුට වගේ දේවල් හැමෝගෙම හිතවල තියෙනවා ඒ චිත්ත වේගය හැමෝගෙම හිතවල තියෙනවා මොන සංකල්පයක හිටියත් මොන අරමුණක හිටියත් පොදු ධර්මතා කියන්නේ ඒවා. ඒ මම කීපයක් විතරයි පැහැදිලි කළේ නැත්නම් කායික වශයෙන් ගත්තත් පොදු ධර්මතානි හැම දෙයක්ම තියෙන හැම මිනිස්සෙකුටම. එහෙමනම් අන්නේ පොදු ධර්මතාවය තුළ තියෙන ගැටලුවක් තමයි බුදුහාමුදුරුව විසඳලා දෙන්නේ. තේරුම් කරලා දෙන්නේ. ඔබත් එහෙමනම් ඒ පොදු ධර්මතාවයේ පුජ්‍යලේ එකයි ඒ නිසා ඔබටත් ඒ පොදු ලක්ෂණ ටික තියෙනවා ඔබ මේ පොදු ලක්ෂණ වලින් නිදහස් වෙන්නයි උත්සාහ කරන්නේ අපි මුලින්ම බලන්න ඕන අපගේ ඇස මෙහෙය වෙන විදිය කන මෙහෙය වෙන විදිය නාසය මෙහෙයවන විදිය දිව මෙහෙයවන විදිය ශරීරය මෙහෙයවන විදිය සිත මෙහෙයවන විදිය හරිද කියලා නිවැරදිද කියලා බලන්න ඕන. හරි වැරදි කියන දේ ස්වභාව ධර්මයට අනුව වෙන් කරගන්න තත්වයකුත් තියෙනවා. ලෝකේ ආගම් ජාති වර්ග කුල ගෝත්‍ර අනුව හරි වැරදි බෙදා ගන්න ක්‍රමයකුත් තියෙනවා. ඉතින් ස්වභාව සත්‍යයට අනුව හරි වැරදි බෙදා ගැනීමයි ඉතාම වැදගත්. අර කුල ගෝත්‍ර ආගම් වලට අනුව බෙදා ගන්න හරි වැරදි තුල නිවැරදිතාවයක් නැහැ බොහෝ වෙලාවට ඒවා අඩුපාඩුකම් සහිතයි ඔවුන් වැරදි දේවල් වලටත් සමහර වෙලාවල් වලට හරි කියන නිසා හරි දේවල් වලටත් සමහර වෙලාවල් වලට වැරදි කියන නිසාත් ඔහු අසමතුලිත පිරිසක් බවට පත් වෙන නිසා ස්වභාවික සත්‍යයට අනුව හරි වැරදි බෙදා ගන්නට ඕන මේ ලෝකයේ නිර්මිත කරන්නේ නිර්මාණය කරන්නේ සංකල්පනය කරන්නේ මවන්නේ තනන්නේ තමා ළඟ තියෙන මමංකාරය. තමන්ම පොඩි වැල්ලේ ගයක් හදලා ඒ ගේ දිහා බලලා සතුටු වෙනවා. ඒ වගේ මිනිස්සු විසින්ම මේ ලෝකේ නොයෙකුත් සංකල්ප මවලා ඒ සංකල්ප මතින් සතුටු වුණා. මේ මානව සත්වයා ආරම්භක කාලයේදී ඒ සත්වයන්ගේ නායකයා හැටියට ඇඳගෙන හිටියේ ඔය මුවහමකුයි ඒ වගේ දේකුයි, ඒ වගේම කකුලට පොඩි හම් කෑලි දෙක තුනක් මෙව කරලා ඔය ලී ඔටුන්නක් හරි මොනවා හරි හදාගෙන තමයි රජෙක් වගේ පෙනී හිටියේ. ඒ ටික අත්පත් කරගෙන එදා හිටපු මිනිස්සෙක් සතුටු වුණා. මුවහමක් පොරෝගෙන අර හම් කෑල්ලක් කකුලේ බැඳගෙන ලී ඔටුන්නක් දාගෙන ඒ දේ අත්පත් කරගෙන ඒ සම්ප්‍රදාය අත්පත් කරගෙන තමන් නායකයෙක් වුණයි කියලා හිතලා සන්තෝෂ වුණා. ඉතින් විවිධ කාල සීමාවන් වල ඔය ඔය විදියට මිනිස්සු සතුටු වෙනවා, දුක් වෙනවා. ඒ තමයි සම්ප්‍රදායික චින්තනය, සම්ප්‍රදායික ස්වභාවය, සම්ප්‍රදායික ගලාගෙන යෑම. අපිට අවශ්‍ය කරනවා මේ සම්ප්‍රදායික ගුණයට ඔබ්බින් තියෙන මානසික ලක්ෂණ අඳුනගන්න. හැම මොහොතකම මනස දල්වන්නේ පත්තු කරන්නේ තමන්ගේ ළඟ තියෙන අවිද්‍යාව. ඒ නිසා තමයි කියේ අවිද්‍යාපච්චය සංඛාරා. රැස්වීම සිදුවෙන්නේ අවිද්‍යාව නිසායි. ඒ සංඛාරයේ අවිද්‍යාව තුලින් බිහි වුණාට පස්සේ අවිද්‍යාත්මක බීජය ඔස්සේ දැල්වෙන දැල්වීම ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්යන්ටම පත් වෙනවා. එක දිගට මේක නතු වෙලා යනවා. මුල්ම බිහිවීම අවිද්‍යා සහගත නම් එතන ඉඳලම ජීවිතේ අවිද්‍යා සහගතයි. හරියට දෑස නොපෙනෙන කෙනෙකු මෙලවට බිහි වුණාම එතන ඉඳලම ජීවිතේ පුරාම එතන ඉඳලම ඉතින් දෑස පේන්නේ නැහැ නේ යාට. ඒ වගේ තමයි. ඒ වගේම අතපය විකල කෙනෙක් මෙලවට බිහි වුණොත් එතන ඉඳලා දිගටම තියාගේ විකල ස්වභාවය තියෙනවා. ඒ වගේ මූලික ආරම්භය තුලම විද්‍යාවද අවිද්‍යාවද කියන එක බෙදෙන්න ඕන. අවිද්‍යාවෙන් පහළ වුණොත් දිගට මේ අවිද්‍යාව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන සියලු දේ කරාම යනවා, පැතිරිලා යනවා. සියලු චිත්ත ස්වභාවයන් අතර පැතිරිලා යනවා අවිද්‍යාව. විද්‍යාව පහළ කරගෙන පහළ කරගත්තොත් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ මොකද්ද? විද්‍යාත්මක සංඛාරයක් සිද්ධ වෙන්නේ නැහැ. විද්‍යාත්මකව සිද්ධ වෙන්නේ සංඛාර ඇති වෙන්නේ නැහැ. නිරෝධයක් ඇති වෙනවා. සංඛාර නිරෝධයක් ඇති වෙනවා. ඒ කියන්නේ විද්‍යාව කියන එක තුලදී සංස්කාර කරන්න බෑ, සංඛාර කරන්න බෑ. සංඛාර කරන්න පුළුවන්කම තියෙන අවිද්‍යාව තුලදී. ඒ අවිද්‍යාව තුල ඇසක් තියෙනවා, රූපයක් තියෙනවා, පුජ්‍යලයක් ඉන්නවා. පුජ්‍යලයයි ඇසයි රූපයයි කියන තුන්දෙන එකතු කරලා සංස්කාරය හදනවා. විඥානයනේ පුජ්‍යලත්ත පුජ්‍යල විඥානය. ඒ තුන්දෙන එකතු වෙලා හදන සංඛාරයක්. පුජ්‍යලත්වයයි කණයි ශබ්දයයි එකතු වෙලා හදනවා පුජ්‍යල විඥානයක්. පුජ්‍යලයයි නාසයයි ගන්ධයයි එකතු වෙලා හදනවා සංඛාරයක්. පුජ්‍යලයයි දිවයි රසයි එකතු වෙලා හදනවා සංඛාරයක්. පුජ්‍යලයයි ශරීරයයි ස්පර්ශයයි එකතු වෙලා හදනවා සංඛාරයක්. පුජ්‍යලයයි සිතයි සිතුවිලි එකතු කරලා හදනවා සංඛාරයක්. මේ සයේන්ද්‍රීය ක්‍රියාකාරීත්වය. ඒ සයේන්ද්‍රීය ක්‍රියාකාරීත්වය ඇති උනේ අවිජ්ජාපච්චය සංඛාරා. දැන් විද්‍යාත්මක හොයලා බලන්න, බෙදාගෙන යන්න. මානසික වශයෙන් හරි කායික වශයෙන් හරි අපි දෙලිව මමයයි ආමන්ත්‍රණය කළාට, මගේයයි ආමන්ත්‍රණය කළාට ඔය මානසික ලෝකයේ තුලවත් කායික ලෝකයේ තුලවත් මමෙක් දැකීමට පුළුවන් කමක් නැහැ. ඔය මම නැමැති පුජ්‍යලයා පුළුවන් නම් හොයන්න. ඔය පුජ්‍යලයාගේ හැඩ මොකන්ද? කුමන කොටසද මේ මමයයි ආමන්ත්‍රණය කරන්නේ? ඇයි මොනවද මේ මම කියන පුජ්‍යලයා තුල තියෙන්නේ? මම කියන පුජ්‍යලයාගේ ශරීරය මොනවයින්ද හැදිලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් ඔබ මම කියලා කියන්නේ ලේවලටද? ඔබ මමයයි කියලා ආමන්ත්‍රණය කරන්නේ මස්ට් වලටද? එහෙම නැත්නම් ඔබ මමයයි කියලා ආමන්ත්‍රණය කරන්නේ ඇටවලටද ඇට මිදුළුවලටද? ඔය ශාරීරික වශයෙන් බලන්න. ඊළඟට ඔබ මමයයි කියලා ආමන්ත්‍රණය කරන්නේ තමන් ළඟ තියෙන තරහටද? ඔබ මමයයි කියලා ආමන්ත්‍රණය කරන්නේ තමන් ළඟ තියෙන සතුටටද, බයටද, වේදනාවකටද? ඔබ මමයයි කියලා ආමන්ත්‍රණය කරනු ලබන්නේ කුමන ධර්මතාවයකටද? හොඳින් බලන්න, හොඳින් විග්‍රහ කරලා බලන්න, කුමන ධර්මතාවයකටද ඔබ මමයයි කියලා ආමන්ත්‍රණය කරන්නේ? හොයාගෙන ගියාට අපි බොහොම ප්‍රබලව ශක්තිවත්ව මිනිස්සු මමයයි කියා බෙදාගත්ත යමකට ආමන්ත්‍රණය කළත් ඒ කිසිම එකක් කිසිම දෙයක් හොයාගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මම කියලා කෙනෙක්. නමුත් අපි මමයයි කියා දැඩි ශක්ති ස්වභාවයක් හැම මිනිස්සෙක් ළඟම ක්‍රියාත්මක වෙනවා. ඒවා ආගම් ජාති වර්ග කුල ගෝත්‍ර ભેද පක්ෂපාත නැතුව ඒ අවිද්‍යාත්මක ශක්තිය තමයි දුරලන්නට තියෙන්නේ. ඒ අවිද්‍යාත්මක ශක්තිය තමයි ඔබ බොහෝ වෙලාවට වැරදි ශක්තියෙන් ඔබ තුල ජනිත කරවන්නේ. පුණ්‍ය ශක්තියෙන් සහ පාපකාරී ශක්තියෙන් කියන ශක්තියෙන් දෙක තියෙනවා. පුණ්‍ය ශක්තියෙන් කියන්නේ හොඳ දේවල්, පාපකාරී ශක්තියින් කියන්නේ නරක දේවල්. නමුත් පුණ්‍ය ශක්තියත් පාපකාරී ශක්තියත් කියන මේ දෙකම සංසාරයේ පවත්වන සුළුයි. ඕන මාගමිකයෙක් ළඟ තියෙනවා පුණ්‍ය ශක්ති ගුණය, තියෙනවා පාපකාරී ශක්ති ගුණය, තියෙනවා. මේ දෙකම සංසාරය පවත්වන සුළුයි. කෙනෙක් මිදෙන්න ඕන පුණ්‍ය ශක්ති ගුණයනොත් මිදෙනවා, පාපකාරී ශක්ති ගුණයනොත් මිදෙනවා. හැබැයි යහගුණ, හොඳ දේවල්, යුතුකම් ආදී ධර්මතාවයන් ඉෂ්ඨ කරන කෙනෙක්, මේක පරමාර්ථයක් කියලා පෙන්නලා දෙන්නේ. බාහිර ක්‍රියාකාරකමක් නතර කරන්න හරි කරන්න හරි කියනෝ නෙමෙයි. බාහිර ක්‍රියාකාරකමක් වෙනස් කිරීම පමණින් අධ්‍යාත්මය වෙනස් වන්නේ නැත. අධ්‍යාත්මය වෙනස් කරගන්න පුළුවන් තමන්ගේ දෘෂ්ටිය වෙනස් කර ගැනීම, ආකල්පයේ සංකල්පය වෙනස් කර ගැනීම තමයි අධ්‍යාත්මික සහනය තමන්ට ළඟා කරගන්න පුළුවන්. මේ මනස හරි සරල ධර්මතාවයක්. අපි කෙනෙක්ගේ මනසට දෙනවා, තමන්ගේ ගේ කිට්ටුවටම තව පවුලක් පදිංචියට එනවා. අසල් වාසියෙක් ඇවිල්ලා කියනවා, ඔය මිනිස්සු හරි නපුරු පිරිසක්, අහවල් ගමේත් ඉඳලා ඒ ගමේ ඉන්න බැරුව තමයි ඔතෙන්ට ආවේ කියලා මෙහෙම ලොකු වැරදි ගොඩක් අර මිනිස්සු ගැන කියනවා. කිව්වට පස්සේ මිනිස්සු කොහොමද පේන්නේ? අපිට සාමාන්‍යයෙන් පේනවා වැරදිකාරයෝ හැටියට, භයානක මිනිස්සු පිරිසක් හැටියට, කතා බහ නොකළ යුතු, ආශ්‍රය නොකළ යුතු පිරිසක් හැටියට පේනවා. ඒ කලින් පණිවිඩය කියපු බුද්ධලයාම ආයි දවසක් ඇවිල්ලා කියනවා, අනේ මම හිතාගෙන හිටියේ වෙන කට්ටියක්, ඒ කට්ටිය නෙමෙයි මේ වෙන කට්ටියක් මේ ඇවිල්ලා ඉන්නේ. මම හිතාගෙන හිටියේ අර ඒ ගමේ හිටපු ඒ නරක පිරිස වෙන්නේ නැති කියලා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ආයි අර මානසික ස්වභාවය ආයි වෙනස් වෙනවා. ආයි තමන්ගේ අසල් වාසීන් අර පිරිසත් එක්ක මග තොටේදී දැක්කොත් හිනා වෙන්න හිතනවා, වචනයක් කතා කරන්න හිතෙනවා, ඇයි හොඳයි කම් තියාගන්නට හිතෙනවා. බලන්න, මනුෂ්‍යයාගේ එකම ස්වභාවය ආකල්පමය ස්වභාවය තුළින් ආස්වාදනය කියන එක වෙනස් වෙන හැදී. ඒ වගේ තමයි අපේ මනස තුලත් එමය. මේක සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටි වශයෙන් තියෙන තුරුම ඒ ආසිත ඒ විදියට වේගවත් ස්වභාවයක් හට ගන්නවා. සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටි මේකෙන් දුරු කරන තරමටම ඒ ආකාරයට ගුණාංග අපි තුල සම්‍යක් ගුණාංග, යථාර්ථවාදී ගුණාංග පහළ වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා වැදගත්කම තියෙන්නේ නිවැරදි සම්මා දිට්ඨිය අපේ හිත්වලට ඇතුල් කළ දීම. සම්මාදිට්ඨිය ඇතුල් කරලා තියන්න ඕන මේ හිතට. එතකොට මේ දෘශ්‍යාධාරකයෙන් ඒ සම්මාදිට්ඨිය නැමැති දෘෂ්ටියෙන් පුළුවන්කම තියෙනවා අපිට බලන්න අපේ මනස දිහා බලන්න හැකියාව තියෙනවා. ලෝකෙ දිහා බලන්න හැකියාව ලැබෙනවා. ඒ ධර්මතාවය අපි තුල ගොඩනගා ගන්න අදි චිත්තයක් ඕන, අදි ඥානයක් ඕන. ඒක තමයි බුදුහාමුදුරු ලෝකේ නිමෙව් නිර්මාණය කරගත්ත බලවේගය, ශක්තිය, නව නිර්මාණය. සත්වයා ළඟ තිබිච්ච නැති දෙයක්. ඒ නිසා තමයි දේශනා කරේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. මේක පෙර තිබිච්ච එකක්වත්, අහන්න තිබිච්ච එකක්වත්, දකින්න තිබිච්ච එකක්වත්, පොතක ලියලා තිබිච්ච එකක්වත් නෙමෙයි. මේක නවතම දෙයක්, අලුත්ම දෙයක් තමයි හොයාගත්තේ. ඒ දෙයින් අපිට හැකියාව ලැබෙනවා. අපි ළඟ තියෙන අවිද්‍යාව අතුගාලා දාන්න හැකියාව තියෙනවා. ඉවත් කරලා දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ ශක්තියට විතරයි ඒක කරන්න පුළුවන්. එසේ නැතුව ඔබ ළඟ තියෙන කිසියම් ඉන්ද්‍රිය ශක්තියකට ඔබ ළඟ තියෙන අවිද්‍යාව අතුගාන්න බෑ. අද ලෝකයේ භාවනා ක්‍රම දහස් ගාණක් තිබ්බත් මේ මිනිස්සයා ළඟ තියෙන අවිද්‍යාව අතුගාලා දාන්න බෑ. අවිද්‍යාව යටපත් කරලා තියන්න පුළුවන්. මුලින් උපුටා දාන්න බෑ. ඒ මුලින් උපුටා දැමීමේ වැඩපිළිවෙල සාගත්තේ බුදුරජාණන් වහන්සේ. මුලින්ම උපුටා දාන ක්‍රමය. ඒ උපුටා දැමීම සඳහා ඔබ තුල ශක්තියක් නැහැ. මේ ශක්තිය මේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශක්තිය. ශක්තිය කියලා කිව්වම වරදවා ගන්න එපා. ඒක ධර්මයේ තුලින් ඇති කරගන්න ධර්මඥානයක්, ආලෝකයක්. එහෙම නැතුව වෙනම මේ ඉන්ධන ශක්තියක් වගේ දෙයක්, බලයක්, විදුලියක් වගේ දෙයක් නෙමෙයි. ඒ ධර්ම ශක්තිය ලබා ගන්න ඕන අනිවාර්යයෙන් මේ ඉන්ද්‍රිය තුල තිබෙන අවිද්‍යාව මුලින් උපුටා දමන්නට. ඒක ලෝකෝත්තර ශක්තිය කියන වචනේ ඒකට පාවිච්චි කරනවා. ලෝකෝත්තර ධර්මය, ලෝකෝත්තර සත්‍යය. එතකොට ලෞකික සත්‍යයක් තියෙනවා, ලෝකෝත්තර සත්‍යයක් තියෙනවා. ලෞකික සත්‍යය හොඳයි. ලෞකික ධර්මතාවය තුල යහපත් කෙනෙක් බවට පත් වෙන්න ලෝකෝත්තර සත්‍ය හොඳයි. ලෞකික ස්වභාවය ඉක්මවා ලෝකෝත්තර භාවයට පත් වෙන්න හේතුකාරක වෙනවා. දැන් අපි ළිඳේ වැටිලා ඉන්නවා නම් ළිඳ ඇතුළෙම තියෙන දේවල් එක්ක අපි පොරබදලා හරියන්නේ නැහැ. ගොඩ පැත්තේ ඉඳලා එන ලණුවක් හරි වැලක් හරි මුලක් හරි මොනවා හරි එකක් අල්ල ගන්න ඕන ගොඩට එන්න. ඒ වගේ අපි ලෝකය කියන තැනට වැටිලා ඉන්නවා නම් අපි මේ ලෝකයේ තියෙන දේවලුත් එක්කම ගැටිලා හරියන්නේ නැහැ. එතනින් නිදහස් වෙන්න පැත්ත හොයලා අපි ඒ පැත්තට ගමන් කරන්න ඕන. එහෙම නැත්නම් අපි ඒ පැත්තෙන් දෙයක් අල්ලගෙන ඉහළට පැමිණෙන්න ඕන. ඉතින් මේක ආශ්චර්යමත් දෙයක්. බුදුරජාණන් වහන්සේ පළමු වතාවට මේ ලෝකයේ මේ බුද්ධාන්තරය තුල සොයා ගැනීම මේක අසිරිමත් දෙයක්. ඒක මිනිස් විඥානය තුල ජනිත කර නොහැකි බීජයක්. ප්‍රථම වතාවට ජනිත කරවන ඒ උත්තමයා මේ ලෝකයේ අසහාය පුජ්‍යලයක, අසම සම පුජ්‍යලයේ, අසම සම ඥානයක් තියෙන පුජ්‍යලයේ, අසම සම ගුණයක් තියෙන පුජ්‍යලයේ මේ 2600 කාලය තුල මේ ලෝකයේ දාර්ශනිකයෝ බිහි වුණා, පුජ්‍යලයෝ බිහි වුණා. ඒ තියෙන පුජ්‍යලයන්ගේ තියෙන සමස්ත ඥාන ශක්තිය ඔක්කොගම තිබිච්ච සමස්ත ඥාන ශක්තිය එක පැත්තකට තරාදීක දාලා බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්තිය එක පැත්තකට දැම්මොත් ඒත් බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්තිය බර වැඩි. අර පුජ්‍යලයන්ට තිබුණේ බොහොම පොඩි පොඩි අබෑට වගේ පුංචි පුංචි ඥාන. බලයන් තමයි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ මහ පුදුම අසිරිමත් දෙයක්. ඒ අසිරිමත් දෙයින් අපිට ලැබෙනවා අත්වලක්. ඒ අත්වලින් තමයි අපි ඒකට එන්න ඕනේ. ඒ නිසා තමයි කල්යාණ මිත්‍ර ඇසුර 100%ක් වමනයි කියලා කියන්නේ. මොකද්ද මේ ලෝකෝත්තර ලෝකයෙන් අපිට ලැබෙන ගොඩට එන්න ලැබෙන ලනුව? පුංචි ඉංගියක් තමයි එන්නේ. මුහුදේ අතරමං වෙච්ච අයට ආලෝක කුළුණකින් අහසට ආලෝක කිරණක් වදිනවා. ඒ ඔවුන්ට පේන්නේ නැහැ, ගොඩබිම පේන්න තෙක් මානෙකවත් නෙමෙයි. නමුත් අහසට ආලෝක කිරණක් වදිනවා දැකලා හා තීරණය කරනවා මේ ආලෝක කිරණේ එන්නේ මෙන්න මේ දිසාවෙනුයි, දිසානත වෙනුයි මේ ආලෝක කිරණ ආවේ. ඒ දිසාවට මම යන්න ඕන කියලා. අන්න ඒ වගේ අපි පොඩි ඉංගියක් ආලෝකයක් අපි ලබා දෙනවා ඔය ඇත්තන්ට. මේ ගොඩ තියෙන්නේ මෙන්න මේ පැත්තේ කියලා සංඥාවක් ලැබෙන විදියට ඒගොඩ හොයාගන්න බැරුව ඉන්නේ. සංසාර සාගරය කියලානේ ඔකට අපි කියන්නේ. සංසාර සාගරේ සුඛ දුක්ඛ උපේක්ෂාවන් විඳගෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධය තුල අතරමං වෙලා ඉන්න මේ සත්වයාට ඕවයින් නිදහස් වෙලා, දුකෙන් නිදහස් වෙලා, දුක කියන මහ සාගරේ ඒ දුක මත පාවෙමින් ඉන්න තමන්ට පීනල එන්න, පැඳගෙන එන්න ආලෝකයක් අපි ලබා දෙනවා. ඒ ආලෝකය තමයි අපි කියන්නේ ඔබ රූප දිහාවට යන්න එපා, වේදනා දිහාවට යන්නත් එපා, සංඥා දිහාවට යන්නත් එපා, සංඛාර දිහාවට යන්නත් එපා, විඥාන දිහාවට යන්නත් එපා. ඔබ ඒවයින් නිදහස් වුණු පැත්තකට ඔබේ ඔරුව පදින්න. ඔබ රූප දිහාවට යන්නත් එපා, ශබ්ද දිහාවට යන්නත් එපා, ගන්ධ දිහාවට යන්නත් එපා, රස දිහාවට යන්නත් එපා, ස්පර්ශ දිහාවට යන්නත් එපා, සිතුවිලි දිහාවට යන්නත් එපා. ඒව නැති පැත්තකට ඔබේ ඔරුව දියත් කරන්න. මේක භෞතික ජීවිතයක දෙයක් වෙනස් කරගන්න කියනවා නෙමෙයි. මේක ප්‍රඥාව තුළ ඇති කරගන්න තියෙන දර්ශන ශක්තිය. ප්‍රඥාවෙන් මේ මොහොතේ මේ ක්‍රමයට මෙහෙව ගන්න ඕන. එහෙමනම් ඒ දිසානතියන් වලට යොමු කරන්නේ නැතුව ඒ වයින් නිදහස් වුණු පැත්තකට තමන්ගේ මනස යොමු කර ගන්නවා. ඒ යොමු කර ගැනීමෙන් තමන්ට පුළුවන්කම ලැබෙනවා නිවැරදි පළාත හොයාගන්න. හරියට අපි කියනවා වම් පැත්ත පාරේ යන්නත් එපා, ඉදිරියෙන් තියෙන පාරේ යන්නත් එපා, ආදී කොට ඇති කියලා ඒ පැත්තේ පාරවලට යන්නපා, මෙන්න මේ පැත්තේ තියෙන පාරට හැරෙන්න කියන වගේ අපි පොඩි ඉඟියක් ලබා දෙනවා. මෙන්න මේ විදියටයි තමන්ගේ ඥානය මෙහෙව ගන්නට ඕන. දැන් අපි යම්කිසි සරල සිද්ධාන්තයක් හැටියට යමක් මිනිස්සුන්ට දෙනවා නම් මේ ලෝකේ හැමෝම කරන්නේ ඒක. හැමෝම දෙන්නේ සංකල්පයක්. දැන් ආගම් මාරු කළාට මිනිස්සුන්ගේ රූපේ මාරු වෙන්නේ නැහැ. රූපේ වෙනස් වෙලා මොකක් හරි ඉන්නවා. මොකක් හරි දෙවියෙක් ඉන්නවා. කවුරු හරි පුජ්‍යලයක් තමයි දෙන්නේ. අර පුජ්‍යලයා වැරදි, මේ පුජ්‍යලයා හරි ගන්න. ඒ සංකල්පේ වැරදි, මේ සංකල්පේ හරි, මේක ගන්න. මේක තමයි ලෝකේ කරන්නේ. සංකල්ප මාරු කරනවා, පුජ්‍යලය මාරු කරනවා, ආගම් මාරු කරනවා. නමුත් මිනිසුන්ට පුළුවන්කම ලැබුණ නැහැ සංකල්ප වලින් නිදහස් වෙන්න, ආගම් වලින් නිදහස් වෙන්න, දෘෂ්ටි වලින් නිදහස් වෙන්න හැකියාවක් තිබුණේ. පින්නතුනේ මේ ආගම කියලා කියන්නේ ලෝකයේ මිනිසා එකතු කරන ධර්මතාවයක් බවට පත් වෙන්නේ නිවැරදි දාර්ශනිකයෙක් තුල පමණයි. එහෙම නැත්තම් මේ ලෝකයේ මේ වෙන විට ආගම කියන එක එදාත් වුණත් අද වුණත් ආගම කියන එක තුල මිනිස්සු, අඥාන මිනිස්සු කරගන්නේ මොකද්ද? පෞකාරකම් ගොඩක්, වාද බේදකම් ගොඩක්, ලෝභ ද්වේෂ මෝහ කියන ධර්මතාවයන් ගොඩක්. මේ කියන්නේ ආගම් විවේචනය කරනව නෙමෙයි, ආගමක් තුල ඇති යථාර්ථය. ඒ කියන්නේ ඕනම ආගමකට දෘෂ්ටියක් තියෙනවා, ඒ දෘෂ්ටියට විරුද්ධ වෙන ඕනම කෙනෙකුට එරෙහි වෙනවා, තමන්ගේ දෘෂ්ටියට කැමති අයට එකඟ වෙනවා. ඒකයි තියෙන්නේ හැමෝම ළඟ තියෙන සංකල්පයක්, දෘෂ්ටියක් තමයි තියෙන්නේ. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිකයි. සම්මා දිට්ඨිකයි කියන්නේ දෘෂ්ටි නැහැ කියන එක. සම්මා දිට්ඨිය කියන්නේ තව දෘෂ්ටියක් නෙමෙයි. අපි නම් දැන් සම්මුති වශයෙන් ඒක අපි කරන්නේ මොකද්ද? ඒකට දෘෂ්ටියක් හදා ගන්නවා. හදාගෙන මේක බෞද්ධ චින්තනය, මේක බෞද්ධ දර්ශනය, මේක බෞද්ධ දෘෂ්ටිය කියලා හදාගන්නවා. ඇත්ත වශයෙන්ම බෞද්ධ චින්තනය, බෞද්ධ දර්ශනය, බෞද්ධ දෘෂ්ටිය කියලා එකක් නැහැ. තේන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ දෘෂ්ටි වලින් නිදහස් වුණා, සංකල්ප වලින් නිදහස් වුණා. ඒ නිදහස් වෙච්ච තැන තර්ක නැහැ, වාද නැහැ, සටන් නැහැ, වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යා නැහැ, වාද ભેද භින්නකම් නැහැ, මොකවත් නැහැ. ඒ නිදහස් වුණු තැන පරම්පරාවල් නැහැ, ආගම් නැහැ, ගෝත්‍ර නැහැ, සත්වයෝ පුජ්‍යලයෝ කරපින්නාගෙන නැහැ. ඒ නිසා අශේෂ විරාග නිරෝධෝ සියල්ලගේම නිදහස් වූ නෙවුණු ස්වභාවය ඔබේ ජීවිතය තුළ ඇති වෙනවා. දැන් මේ අපි ලබා දුන්නේ ආලෝකයක් පොඩි. ඔබට ඔන්න එන්න හොඳ ආලෝකයක් ඉඟියක් දෙනවා. ඔබ මෙතෙක් කල් ලබාගත් දෘෂ්ටි වගේ, සංකල්ප වගේ හිතට දැනෙන ලොකු බර දෙයක් අපි දෙන්නේ නැහැ. එහෙම බරපතලවත් නැහැ. මොකද දෘෂ්ටි වලින් අතරමං වෙලා ඉන්න මිනිස්සෙට තව දෘෂ්ටියක් දීමින් තේරුමක් නැහැ. ඒ මනුස්සය දෘෂ්ටිය මාරු කරනවා. ඒ දෘෂ්ටි කාලයක් ඉඳලා එපයි කියලා හිතුනාම තව දෘෂ්ටියකට යනවා. හැබැයි මනුස්සයෙකුට දෘෂ්ටිගත කිරීම යම් මොකද මනුස්සයා දෘෂ්ටිවලම ඉන්න නිසා මනුස්සයෙකු දෘෂ්ටිගත කිරීම හරි ලේසි කාරණයක්. දැන් ඔයත්තන්ගේ හිතේ වෛරය උපද්දවන විදියට යම් දෙයකට යම් කාරණයකට කරුණු කාරණා ලබා දීම හරි ලේසි. ලෝභයේ හිතන විදියට කරුණු කාරණා ලබා දීමත් හරිම ලේසි. කරුණාව, දයාව වගේ දේවල් හිතේ ඇති වෙන විදියටත් කරුණු කාරණා ලබා දීම හරිම ලේසි. නමුත් ඔය චිත්ත ස්වභාවයන් ඉක්මවා ගිහිල්ලා ජීවිතයේ අත්දකින්න තත්වයට කරුණු කාරණා කියා දීම කියලා කියන්නේ ඒක ආශ්චර්යමත් දෙයක්. ඒකට හේතුව තමයි ඔබ තුල නව ඉන්ද්‍රියක් අපි නිපදවනවා. ඔබ මේ වෙනකොට වැඩගන්නේ ඔබේ තියෙන ඉන්ද්‍රියන් ටිකෙන්නේ. ඔබ ඇසින් වැඩගන්නවා, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනෙන් කියන ඉන්ද්‍රියන් හයෙන් වැඩගන්නවා. ඔබ ඒ හයෙන් දුක් විඳිනවා, සතුටු වෙනවා, බය වෙනවා, කර්ම බොනවා, සතුටු වෙනවා, ප්‍රීති වෙනවා, ජීවත් වෙනවා, ওই විදියට ගත වෙනවා. නමුත් ওই ඉන්ද්‍රියන් ටිකට සැනසීම කියන එක හොයාගන්න බෑ. තාවකාලික සැනසීම කියලා අල්ලගන්න දේවල්. ඒවා හරියට මලක් වගේ. මලක් උදෑසන බොහොම ලස්සනයි, පිරිපුන්. හැබැයි පණ වෙලා යනවා. ඒක නිසා අපි කියනවා තාවකාලික සතුටක්, ලස්සනක්, සුවඳක් මලේ තිබ්බා. ඒ වගේ නොවේද අපේ ඉන්ද්‍රියන් හයටම හවු වෙන හැම දෙයක්ම. ඒ වගේ දෙයක් තමයි ඔබට ලබා දෙන්නේ. එහෙනම් නিত্য මංගල පරම සුන්දර ස්වභාවයක් ওই ඉන්ද්‍රිය ඥාණයට අල්ලන්න බෑ. හොයා ගන්න බෑ. ඒ නිසා ඔබ තුල නව ඉන්ද්‍රියක්, නව ශක්තියක්, නව ඇසක් අපිට නිර්මාණය කරන්න වෙලා තියෙනවා මේ ලෝකෝත්තර දර්ශනය ඇති කර ගැනීමට සඳහා. ඒකට අපි භාවිතා කළා අදිචිත්තයක්, අදිඥානයක් කියලා පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඥානයත් ඉක්මවා ගියපු, චිත්තය ඉක්මවා ගියපු දර්ශන තලයක් නිර්මාණය කරනවා. ඒ නිසා තමයි මේ ධම්මසප්පවතුන් සූත්‍ර දේශනාවේදී බුදුපියාණන් වහන්සේ දේශනා කරේ මම දැනුයි ආලෝකය උදා කරගත්තේ, ඇස උදා කරගත්තේ, ඥානය උදා කරගත්තේ මම දැනුයි. චක්කුම් උදපාදි කියලා දේශනා කරේ එතෙන්දී. ඒ කියන්නේ එතකන් ඇහක් තිබිලා නැහැ. කියන්නේ අන්ධෝ. අපි පුජ්‍යලෝ හිතාගෙන හිටියට පුජ්‍යලයන්ට මේ ලෝකේ පේනවා කියලා පුජ්‍යලයන්ට ලෝකේ පේන්නේ නැහැ. පුජ්‍යලයන්ට පේන්නේ ඒ ඇසහරහා තියෙන සංකල්ප ටික පමණයි. ඒක සරල නිදර්ශනයක් කියන්න පුළුවන්. බෞද්ධයාට බෝගහක් පේන විදියයි, බෞද්ධ නොවන අන්‍යාගමිකයෙකුට බෝගහ පේන විදියයි, බෞද්ධයෙකුට බුදු පිළිම වහන්සේ පේන විදියයි, අබෞද්ධයෙකුට බුදු පිළිම වහන්සේ පේන විදියයි, ශ්‍රී ලාංකිකයෙකුට මේ රට ගැන පේන විදියයි, ශ්‍රී ලාංකික නොවන කෙනෙකුට මේ රට ගැන පේන විදියයි, ශ්‍රී ලාංකික නොවන අය තරඟයක් කරද්දී ශ්‍රී ලංකාව දිනනකොට නෙමෙයි ඔවුන්ගේ අත්වර සංහනැසෙන්නේ වෙනත් රටක් දිනන විට. ඒ වගේ තමයි මේ සංකල්පය තුලින් තමයි මිනිස්සුන්ට මේ ලෝකය, මේ හැම දෙයක්ම පේන්නේ. මිනිස්සුන්ට මේ ලෝකේ පේන්නේ, ලෝකේ ආවරණය වෙලා තියෙන දෘෂ්ටි වලින්, සංකල්ප වලින් ආවරණය කරලා සහ වෙලා තියෙනවා. ඉතින් ඒ ආකල්ප, ඒ දෘෂ්ටි, ඒ ආගම් හැමෝම සත්‍යයක් හැටියට සලකනවා. තමන්ට ලැබිච්ච ටික, තමන්ට පේන ටික, තමන්ට දැනෙන ටික මොකද හිතන්නේ? සත්‍යයක් කියලා හිතනවා. ඒගොල්ලන්ට තමයි කියන්නේ මැඩි ඥානයක් තියෙන උදවිය. මැඩි ඥානයක් කියන්නේ, මැඩිය කියන්නේ කාටද? අර ලිංග වල ඉන්න ගෙම්බට. ඒ ගෙම්බට ඒ හිතනවලු ඒ ලිඳයි අහසයි දිහා බැලුවාම මේක තමයි මුළු ලෝකෙම කියලා. ඉතින් ඒ ගෙම්බට ලිඳ උඩට ඇවිල්ලා පැනලා මේ ලෝකෙත් එක ගනුදෙනුවක් කරන්න විදියකුත් නැහැ. ඔහු සදාතනික උපදින්නේ ලිඳ ඇතුලේ. සදාතනික ලොකු මහත් වෙලා මේ යන්නේ තයි ලිඳ ඇතුලේ. ඒ වගේ තමයි මේ ඉන්ද්‍රියන් තුල ඉපදුණු මිනිස්සයා ඉන්ද්‍රියන් වටේට හැදිච්ච ආගම්, ජාති, වර්ග, කුල, ගෝත්‍ර, සංස්කෘතික, භාෂා සහ නොයෙකුත් විපරිකාරක ධර්මතා ටික ඔක්කොම ටික ලිංග දැට්ට හැටියට පේනවා. ඒ ලිංග දැත්තේ ඒ පැත්තට හැපෙනවා, මේ පැත්තට හැපෙනවා. ඒ තුල රස විඳමින් ජීවත් වෙනවා, වයසට ගිහිල්ලා මැරෙනවා. ඒ නිසා දෘෂ්ටි අතර, දෘෂ්ටි තමයි, සංකල්ප තමයි ලිංග දැත්ත හැටියට, ලිංගේ ලිඳේ තියෙන වට ප්‍රමාණය හැටියට මිනිස්සයා තුල වටා ඇතිලා තියෙන්නේ. ඉතින් කෙනෙකුට දෘෂ්ටි වලින් නිදහස් වෙන්න පුළුවන් නම් එයාට තමයි මේ ලෝකේ සම්මයක් දර්ශනය කියන එක, ඇත්ත ලෝකේ පේන දර්ශනය කියන එක පහළ වෙන්නේ. ඇත්ත කියන්නේ හරි සුන්දර දෙයක්, ලස්සන දෙයක්. සමහර අය හිතනවා මේ ඇත්ත කියලා කියන්නේ මේ හරි පිළිකුල් ගන්න දෙයක් නෑ, වමනේ කරන්න තරමට මහා අප්‍රසන්න බවක් දැනෙන්නේ කියලා මහා වැරදි හැඟීමක් අද ඇති කරලා දීලා තියෙනවා. මේ යථාර්ථය කියලා කියන්නේ මේ ආහාර කෑමට පස්සේ ආහාර බලුවමනයක් වගේ ඇනෙනවය, ඊට පස්සේ ශරීරයේ තියෙන මල පද්ධතිය පිළිබඳව, ශරීරයේ තියෙන ලේවල තියෙන දුර්ගන්ධය සහ පිළිකුල, ඒ වාදී දේවල් ටික අපි හිතනවා මේ යථාර්ථය කියලා. ඒ යථාර්ථය නෙමෙයි. ඒක යථාර්ථය නම් ඉස්සල්ලම නිවන් දකින්නේ මෝචරයේ ඉන්න මිනිස්සයා. ඒ නිසා ඒ මිනිස්සයා නිවන් දකින්නේ, ඒ මිනිස්සයාට සමහර වෙලාවට මම දැකලා තියෙනවා එවැනි පුජ්‍යලෝ, ඒ පුජ්‍යලයාට ඒක වඩු මඩුවක් විතරයි. මෝචර වල ඉන්න මිනිස්සයාට වඩු මඩුවක් විතරයි, මේ කෑලි කීයක් අපෝද කියන එක විතරයි මිනිස්සෙට ප්‍රශ්නේ තියෙන්නේ. මේ කිසි හැඟීමක් මොකවත් නැහැ, කිසිම අදහසක් නැහැ ඒව සම්බන්ධයෙන් නැහැ. ඉතින් ඒ නිසා කවුරුත් දන්නවා මේ ශරීරය තුල තියෙන දේ හරි පිළිකුල්, අපිරිසුදුව හිටියොත් මෙහෙමයි, කට වුණත් සෝදන්න නැතුව හිටියොත් හරිම ගඳයි, මේ අපේ තියෙන මේ කෙල සොටු ආදිය එකිනෙකාට පියයි, අපි වුණත් මේ ශරීරයෙන් තියෙන සොටු ටිකක් කෙල ටිකක් එළියට දැම්මට පස්සේ ආයි කිසිම හේතුවකින් අපි ඒකට ශරීරයට ඇතුල් කරගන්නට අපි අප්‍රසන්නයි. අපිට ඒ කාරණා ඒව පෙන්නලා මේ නිවන් දකින්න බෑ. ඒක තුල ඇති කරගන්නේ නිකන් හැඟීමක් විතරයි. ඒ නිසා අපේ බෞද්ධයෝ තුල ඇති වෙලා තියලා තියෙන මහා හීන අදහසක්, පසුබාන අදහසක් තමයි ඇති වෙලා තියෙන්නේ. මේ නිවන් දකින්න ඕමනා කරන්නේ මේ තෘෂ්ණා නොකර ඉන්න ඕන, තණ්හා නොකර ඉන්න ඕන, ක්‍රියාශීලී නොවී ඉන්න ඕන, පුළුවන් තරම් පල්ලෙහාට වේගේ අඩු කරගෙන අඩු කරගෙන ඉන්න ඕන කියලා හිතලා ඔහේ ඇවිල්ලා ඔහේ වෙන දෙයක් වෙද්දෙන් කියලා බලාගෙන ඉන්න මට්ටමට බෞද්ධය වැටිලා තියෙනවා. එහෙම වැටෙන්නේ නැතුව මෙතන තියෙන්නේ තියෙන ශක්තිය උපයෝගී කරගෙන ජලයේ වැටිච්ච මිනිස්සෙන් ජලයට තෙරපළම ජලය උපකාර කරගෙන ජලයෙන් එගොඩවීම සඳහා ජලයත් එක්ක පොරබදනවා. ඒ වගේ ඔබ මනස තුල අතරමං වෙලා ඉන්නේ ඔබේ මනසේ අතරමං වුණු මනසින්ම තියෙන ශක්තියන උපයෝගී කරගෙන ඔබට යම් තාක් දුර එන්න සිද්ධ වෙනවා. මහා සාගරේ නම් ඔබ අතරමං වෙලා ඉන්නේ ඔබ ගිලින මැරුණොත් මැරෙන්නේ ඒ සාගරේමයි ඔබ ගොඩාවොත් ගොඩ එන්නෙත් ඒ සාගරේම තියෙන ජලය ප්‍රයෝජනයට අරගෙනයි. ඒ ජලයටම තෙරපල තමයි ඔබට පීනන්න හරි ඔරුවක් පදින්න හරි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ ළඟ තියෙන මේ මානසික ශක්තිය තුළ ඕනනම් අතරමං වෙලා කෙනෙකුට මිය යන්නත් පුළුවන්. කැමතිනම් ওই මානසික ශක්තිය මෙහෙවලා ඒ දිසානතියට තමයි ජීවිතේ පදවලා දිනා ගන්නත් පුළුවන්. ඔබට ජීවිතයේ දියංකසි මොහතකදී හමු වෙනවා මේ නිවැරදි පරිශ්‍රණය කරගෙන ගියාට පස්සේ ඔබ ජීවිතයට නොදොටු අත්දැකීමක්. ඒ තමයි රූපයක් නොවන වේදනාවක් නොවන සංඥාවක් නොවන සංකාරයක් නොවන විඥානයක් නොවන ධර්මතාවයක් ඔබට හම්බ වෙනවා. ඒ තමයි ඔබ ජීවිතයට අත් නොවින්ද ධර්මතාවය. රූපයක් නොවන ශබ්දයක් නොවන ගන්ධයක් නොවන රසයක් නොවන ස්පර්ශල කර ලබන්නට බැරි දෙයක් සංකල්පණය කරන්නට බැරි දෙයක් ඔබේ ජීවිතයට මුණ ගැහෙනවා. අන්න ඒක තමයි ඔබ පුබ්බී අනුස්සතේසු ධම්මේසු කියලා අත් වෙමින් අවශ්‍ය කරන්නේ. එදාට ඔබට තේරේ අනේ මම මේ ධර්මතාවය මම ජීවිතේ කවදාවත් දැකලා තිබුණේ නැහැ කියලා. ඊට පස්සේ එතෙන්දි තමයි තේරෙන්නේ මේ අවිද්‍යාව හේතුවෙන් හටගන්න මනස මහා පුදුමාකාර මායාකාරී ධර්මතාවය. අපරාදී මම මේ පුජ්‍යලයා මම කියලා හිතාගෙන හිටියා, මගේ කියලා හිතාගෙන හිටියා, මගේ ආත්මය කියලා හිතාගෙන හිටියා, සම්පූර්ණ වැරදි වැඩක් නේ මම කරලා තියෙන්නේ කියලා පස්සේ පේනවා. ඒ ස්වභාවය නිසා මං සලිත වුණා, ආඩම්බර වුණා, දුක් වුණා, බය වුණා, ප්‍රශ්න හදාගත්තා. මේ ඔක්කොම ඇති වුණේ අපරාධ දෙයකට නේද මම මේ කරලා තියෙන්නේ කියලා තියෙනවා. හරියට අර මේ මැණිකක් කියලා වීදුරු කෑල්ලකට සණ්ඩු කරපු කට්ටියගේ කතාවක් වගේ වෙනවා. සණ්ඩු කරලා එකිනෙකා මරාගෙන අවසානයේ වීදුරු කට්ටක් අරගෙන මොකද හිතන්නේ? අයියෝ අපරාධේ, අපි මේ දාඩිය දාලා මහන්සි වෙලා ගහ බැනගෙන ලේ හලාගෙන මිනි මරාගෙන මේ වීදුරු කට්ටක් නෙමේ අරන් ඇවිල්ලා තියෙන්නේ. එහෙම දේවල් ලෝකෙ වෙලා තියෙනවා. එහෙම දේවල් තියෙනවා. ඒ නිසා එවැනි ස්වභාවයක් කියලා ඔබටම තේරුම් ගියපු දවසට එවැනි වීදුරු කටුවලට මේ ලෝකෙ මේ වෙනකොටත් සණ්ඩු කරන්නේ ඒකට. මේ හැමෝටම ජීවත් වෙන්න තියෙන කුඩා අම්බලම. නමුත් බලන්න පරම්පරා ගානක් යන ಜಾති වාදයේ හදාගන්න මිනිස්සු උත්සාහ කරන තරම්, ආගම් වාදයේ පරම්පරාවක් ඉස්සරහට යවන්න උත්සාහ කරන තරම් ඉන්න මිනිස්සයා සැනසෙල්ලටපත් වෙන්න පැ ඉස්සල්ලම නෑ. ඉතින් මහ තරංගයක් ලැබිලා තියෙනවා. ඒ තරංගය තුල මිනිස්සුන්ට හැම දෙයක්ම අමතක වෙලා තියෙනවා. මිනිස්සු මහා විශාල කියන්න බැරි තරම් ඝන අන්ධකාරයක මිනිස්සු වැටිලා ඉන්නෝ. හරියට මිනිස්සු පොර කන්නේ හරියට අර මඩ ගුහරක ඉන්න ගැඩිවිල්ල ගොඩක් වගේ, පණුව ගොඩක් වගේ වේගයෙන් දඟලනවා. හැමෝම ඉතින් මඩ වගුරේ තමයි ජීවත් වෙන්නේ. තේ තත්වයෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන්. අර ආලෝකයේ දිහාවට අපි මේ පෙන්නන පෙන්නු ආලෝකයේ දිහාවට ඔබේ මනස යොමු කරන්න ඕන. ඒ නිසා මේ ධර්ම කරුණු පිළිබඳව ස්වාමින් වහන්සේ දේශනා කරපු විශේෂ නොතේරෙන කරුණු කාරණා පිළිබඳව පොඩ්ඩක් ගැඹුරින් අවධානය යොමු කළා විදර්ශනා කරන්න. එහෙම නැත්නම් අපි ඒකට කියනවා පරීක්ෂා කරලා බලන්න මේ කරුණු දිසා සදාහම් මැසින් නිහඬව ධර්ම මානසිකාරයේ දෙන්න ටික වෙලා. හොඳයි, සාදු සාදු. රවුමක කෙලවරක් සොයා ගන්නට බැරුවා වගේ මිනිස්සයට ජීවිතේ කෙලවරක් හොයා ගන්න බැරි වෙලා තියෙනවා. මන් දින දුටුවා රවුම් බකට් එකක් වටේ ඇවිදින කූඹියෙක්. ඒ කූඹියා මම වරුවක් විතර මම දැක්කා ඒ බකට් එකේ රවුම වටේ ඇවිද්දා. ඔහු හිතන්නේ නැති ලොකු ගමනක් යනවා කියලා. ලොකු ගමනක් යනවා ඇති කියලා. මොකද මෙයාට පේන්නේ නැහැනේ එහා පැත්තේ දැට්ට, එයාට පේන්නේ. ඒ නිසා ඔහු හිතනවා මම මේ ලොකු ගමනක් යනවා. දැන් ගොඩාක් දොර ගිහිල්ලා ඇති. ඒ කූඹියගේ ගමනයි මිනිස්සුන්ගේ ගමනයි අතර කිසිම වෙනසක් නැහැ. මිනිස්සුත් බකට් එකේ වටේ තමයි යන්නේ. ඒ චක්‍රය තමයි විඳින්නේ. මොනවද ඔබ ජීවිතේ විඳින්නේ? දුක් විඳා, සැප විඳා. දුක් විඳා, සැප විඳා. ඔය දුකයි සැපයි දෙක ඇරෙන්න දෙයක් ජීවිතේ විඳ ගන්න පුළුවන් වුණාද? නැහැ. එන හැමදාම විඳින්නේ එකම දේ, එකම රටාව. රාත්‍රී පැය කාලයක් තියෙනවා, දහවල් පැය ගණනාවක් තියෙනවා, රාත්‍රී පැය ගණනාවක් තියෙනවා, ගෙවා දානවා. හැමදාම එළි වෙනවා, දහවල් වෙනවා, හැන්දෑව වෙනවා, රෑ වෙනවා, ආය උදෑසන වෙනවා, නැවතත් ආය එළි වෙනවා, දහවල් වෙනවා. ඔයිට වඩා දෙයක් වුණාද? පැය 24යි. චක්‍රය වටේ අපි කැරකෙනවා. මනුෂ්‍යයොත් මනුෂ්‍යයන්ගේ ඉන්ද්‍රයන් සීමා වටේ කැරකි කැරකි ජීවත් වෙනවා. ඔරලෝසුවක් නතර වෙනව නම් නතර වෙන්නේ එක්ක ඒකේ වයින් ඉවර වෙන්න ඕන, වයින් කරන ඕනේ. එහෙම නැත්තම් බැටරි ඉවර වෙන්න ඕන. බැටරි ශක්තිය හරි වයින් ශක්තිය හරි ඉවර වුණාට පස්සේ ඒ ඔරලෝසුවේ කටු සියල්ලම නතර වෙනවා. හැබැයි ඒ දුවගෙන යෑමින් ඒ ඔරලෝසුවට කවදාවත් බැහැ. නිමාවක් හොයාගන්න හැමදාම කැරකෙනවා. ඒ ඔරලෝසුවේ නිම්නය නිමාව හැටියට සැලකෙන්නේ නතර වෙන්නේ යම් තැනක දේ නතර වුණු තැන. අපේ මනස චක්‍රානුකූලව මේ කැරකි කැරකි පවතින්නේ කුමන ශක්ති ස්වභාවයක් නිසාද? ඔරලෝසුවේ කටු කැරකෙන්නේ බැටරි ශක්තිය නිසානේ. වයින් වල තියෙන වයින් කරාම තියෙන ශක්තිය නිසා, බැටරි ශක්තිය නිසා. ඒ ශක්තිය නිසා ඔරලෝසුව කැරකවෙනවා. අපි කැරකෙන්නේ මොන ශක්තියක් නිසා? ඒ ශක්තිය තමයි අපි ළඟ තියෙන කැරකෙන්නට උනන්දු කරවන, කටු දුවවන එකම ශක්තිය තමයි අවිද්‍යාව. අවිද්‍යාවෙන් තමයි ඔය ඉන්ද්‍රියන් හයේම තියෙන කටු කැරකෙන්නේ. මම නතර වෙලා ඉන්නේ, ඔබ නතර වෙන්න. අඟුලිමාලට එහෙම කියනකොට ඒකේ ගැඹුරු තේරෙනවා. මම නතර වෙලා ඉන්නේ, ඔබ නතර වෙන්න. හැම තිස්සෙම හැම මිනිස්සෙක්ම ඉන්ද්‍රියන් හයෙම අවි අමෝරාගෙන දුවනවා. රූප පස්සේ, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතේල් පස්සේ, හැඟීම් පස්සේ, ආකල්ප පස්සේ දුවනෝද නැද්ද? සම්භාවනීය පුජ්‍යලයේ කියලා කියන්නේ ආකල්පය. මේ ඇඳුම ඇඳහම, මේ මාළේ දැම්මහම, මේ සපත්තුව දැම්මහම මේ සමාජ තලයේ ලැබෙනවායි කියලා කියන්නේ ආකල්පය. ඒ ආකල්පය ලබන්නට තමයි ලෝක දුවගෙන යන්නේ. රජකම කියලා කියන්නේ ආකල්පයක් නෙලිය. ඒ ආකල්පය ඇති කරගන්න තමයි මිනිස්සු දුවන්නේ. ඔහුම හිතාගෙන ඉන්නවා ඔහු දැන් සමාජ සම්මතේ ලොකු ආකල්පයන් දරන තැනකට ලොකු තැනකට ආවයි කියලා. ඉතින් ඔය විදිහට ඕනම පුජ්‍යලයකට සිතාගෙන කීමේ සිතීමේ හැකියාව, එසේ කල්පනා කරගැනීමේ හැකියාව තියෙනවා. සබ්බේ පුතජ්ජනා උම්මත්තක, සියලුම මිනිස්සු, ඔක සිංහල තේරෙන භාෂාවෙන් කිව්ව පිස්සු, සියලුම පුතජ්ජනයෝ පිස්සු. ඉතින් පිස්සු අතර හොඳ පිස්සෙක් වෙන්න තමයි නේ කවුරුත් මහන්සි වෙන්නේ. ටිකක් පිස්සු අතර ලොකු පිස්සෙක් වෙන්නේ නේ බලෙන් නිලෙන් කැපිලා පෙනිලා උත්සාහ කරන්න. ජලයේ සොයාගෙන දුවනවා මිරිඟුව පස්සේ මුවරැලක්. ඒ මුවරැලේ ඉස්සරහින් දුවලා අර මුවන්ට පෙන්වන්න හදන්නේ මේ මං ඉස්සරහින් දුවන්නේ කියලා. නමුත් කතාව මොකද්ද? ඔයහු දුවන්නේ මිරිඟුව පස්සේ. ඉතින් මිරිඟුව පස්සේ ඉස්සරහින් දුවහම මොකද වෙන්නේ? ලොකුම මෝඩයා බවට පත් වෙන ඉස්සරහින් දුවන කෙනා. මෝඩයන් අතර ලොකුම මෝඩයා වෙන්නයි අද ලෝකේ උත්සාහ කරන්නේ. වැඩක් වෙලා තියෙනවද? වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ළඟ තියෙන අවිද්‍යාත්මක ශක්තිය ඔබට දුරු කරන්න පුළුවන් නම් ඔබේ ඉන්ද්‍රිය වේගයෙන් දුවන ලෝභ ද්වේෂ මෝහ කටු නතර වෙන. විචා උදපාදී ඇති කර ගන්න ඕන, විද්‍යාව උපදවා ගන්න ඕන. ඒ විද්‍යාව උපදවා ගන්නවා කියලා කියන්නේ අර පටු ඇහැඟීම් වලට හේ වෙනව නෙමෙයි. මේ ලෝකේ වැඩන්නේ ඔක්කොම අනිත්‍යයි. මේකේ තියෙන යටමස්නහර දුවල වැඩක් නැහැ කියලා ඔහොම හිතුවයි කියලා ඕක හරියන්නේ නැහැ. දැන් කකුලේ කටුවක් ඇනුනහම කොහොම තමයි? ඉතින් කටු ඇනුනහම කටු වේදනයි කියලා එහෙම හරියන්නේ නැහැ. කටු අයින් කරන්න ඕන. කටු අයින් කරන්න ඕන. ඒ වේදනාත්මක තියෙන ස්වභාවය අපිට නැති වෙන්න ඕන. ඒ නිසා මෙතෙන්දී අපි මානසික සූපත් භාවය ලබා ගන්නවා කියලා කියන්නේ, නිවන් දකින්නවා කියලා කියන්නේ නිකම්ම නිකං ආකල්පයක් ඇති කරගෙන ඔහේ තියෙන මානසිකත්වයට තියෙන්න අරින්න ඉඩ හරිනවා නෙමෙයි. අපිට දැනෙන ස්වභාවයෙන්ම අපි වෙනස් කරගන්නවා අපේ මනස. අපිට නියුණු ගුණයක්, සෞම්‍ය ගුණයක්, සහනශීලී ගුණයක් අපේ මනසට දැනෙන විදිහට අපි වෙනස් කරගන්නවා. අපි රූපයක, වේදනාවක, සංඥාවක, සංඛාරයක, විඥානයක එළඹගෙන ඉන්නකන් ඒ කටු වලින් ඇති කරන වේදනාව අපේ ජීවිතේ පුරා ගමන් කරනවා. ඒවයින් නිදහස් වුණාට පස්සේ තමන්ට පූර්ණ සැහැල්ලුවක්, නිදහසක් ලැබෙනවා. ඉතින් මනුස්සයා මානසික වශයෙන් මේ ලෝකේට බැඳලායි තියෙන්නේ හැම දෙයකින්ම. කීයක් බැඳව ගන්නවද ඔන්න බලන්න. ඔය ඇත්තෝ කීයකින් බැඳලා තියෙනවද කියලා. ඔය ඇත්තෝ ජාතිවාදයෙන් බැඳලා නැද්ද? බැඳලා තියෙන්නේ. ඔය ඇත්තෝ ආගම්වාදයෙන් බැඳලා නැද්ද? බැඳලා තියෙන්නේ. ඔය ඇත්තෝ ස්ත්‍රී පුරුෂවාදයෙන් බැඳලා නැද්ද? බැඳලා තියෙන්නේ. ඔය ඇත්තෝ දුප්පත් පෝසත්වාදයෙන් බැඳලා නැද්ද? බැඳලා තියෙන්නේ. ඔබ උගත් නුගත්වාදයෙන් බැඳලා නැද්ද? බැඳලා තියෙන්නේ. තේරෙනවා නේද? තව කොච්චර බැඳීම්, සියුම් බැඳීම් සහ මහා පරිමාණයේ විශාල බැඳීම් වශයෙන් කොච්චර බැඳීම් ගොඩක් තියෙනවද මිනිස්සෙක්ට? ඒ බැඳීම් නිසා මිනිස්සුන්ට නිදහසක් නැහැ. ඒ නිසා මිනිස්සුන්ගේ සිරගෙවල් තැනින්නේ ගල් වැටි වලින්, යකඩ කූරු වලින් නොවේ, ආකල්ප වලින්. ආකල්පවලින් ලෝකයේ සිටින සියලූම මිනිසුන් වගේ සුළු පිරිසක් හැරෙන්න සියලූම මිනිසුන් වගේ හිරකාර. ඒ හිරකාරය අතුර ඔබත් එක්කෙන ඔබම බලන්න, ඔබම තීරණය කරන බලන්න ඒ ඇත්තද කියලා. බාකල්ප නැමැති ගල් වැටිවලින්, දෘෂ්ටි නැමැති ගල් වැටිවලින් හිර වෙලායි. දැන් අපි කියන්නේ මේ ආකල්ප එකක්වත් ගණන් ගන්න එපා, මේ දෘෂ්ටි එකක්වත් ගණන් ගන්න එපා, මේ ආගම් එකක්වත් ගණන් ගන්න එපා කියලා එහෙම කතාවක් අපි කියන්නේ නැහැ. මේවා ගණන් ගන්න නැති පුජ්‍යලයක් වැරදි, ගණන් ගන්න පුජ්‍යලයක් වැරදි. එතකොට හිතන්න පුළුවන් ඒ මොකද්ද? එතකොට ඒකේ තේරුම මොකද්ද? ඒ භෞතික ලෝකයේට විකාශනය වෙන ගණන් ගැනීම හරි ගණන් නොගැනීම හරි ගැන නෙමෙයි මේ අපි කතා කරන්නේ. අධ්‍යාත්මික නොබැඳීම කිසිවකට. ඇයි ඒ නොබැඳින ශක්තිය පුජ්‍යලේ තුල ජනිත වෙනවත් සමගම තමයි නොගැටෙන ශක්තිය ජනිත වෙන්නේ. බැඳෙන ශක්තිය තියෙන තාක් කල්ම ගැටෙන ශක්තිය පුජ්‍යලයා ළඟ තියෙනවද නැද්ද? තියෙනවා. ඒ තමන් යමකට බැඳෙන ස්වභාවය, බැඳෙන දෘෂ්ටිය, තනුගත නොවන ලෝකයේ ඕනම දෙයක් එක්කේ මිනිස්සයා ගැටෙනවා. ඒ නිසා තමයි සම්මා දිට්ඨියට එන්න කිව්වේ. සම්මා දිට්ඨියට එන දෘෂ්ටි නෑ. මේ දෘෂ්ටි වලින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගෙම නුවණ තමන් මෙහෙවනවා. දෘෂ්ටි වලින් නිදහස් වීමේ ඒ උදාහර ගුණාංග වර්ධනය කර ගැනීමට. ඒ නිසා අපි අර මුලින් කිව්වා වගේ නව ඇසක්, නව ශක්තියක් ඔබ තුල බිහි කරන්නට අපිට සිද්ධ වෙලා තියෙනවා. ඔබේ ඇසට නව කාචයක් දාන්න වෙලා තියෙනවා. ඇයි? සුද වැඩුණා නම් ඕක සුද ඉවත් කරන්න පුළුවන්, ඕක පැයෙන් හදන්න පුළුවන්. නමුත් මේ ඇහැට වැටලා තියෙන මානසික වශයෙන් ඇහැට වැටලා තියෙන සුද ලෙහෙසින් ඉවත් කරන්න බෑ. මිනිස්සෙක් ළඟ තියෙන ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී සහ දුප්පත් පොහොසත් උගත් නූකන්ත් වාදී ඉවත් කරන්න පුළුවන්ද? එහෙම ලෙහෙසින් බෑ. ඒව සුදට වැඩි පරම මලකඩයක් හැටියට මිනිස්සුන්ගේ හිතවල බැඳලා තියෙනවා. නමුත් මේ මිනිස්සු ජීවිතේම විමර්ශනය කරලා බැලුවා නම් අර අඬාගෙන නිර්වස්ත්‍රයෙන් මෙලවට ආපු පුංචි ළමයා ළඟ තිබිච්ච ආගම මොකද්ද? ජාතිය මොකද්ද? වර්ගය මොකද්ද? වාද ભેද බින්නකම මොකද්ද? මොකක්වත් නැහැ. නමුත් දැන් බලන්න ලොකු වෙන මිනිස්සයා හොඳ දෙයක්ද ජීවිතවලට එකතු කරගෙන තියෙන නරක දෙයක්ද? ඉතාලම නරක දේවල් තමයි මිනිස්සු එකතු කරගන්නේ. ඉන්න වැඩි දියුණු වෙන්න තමයි වාද ભેදකම් බින්න වැඩිම. දැන් කුඩා කාලේ නම් ওই පොඩි ළමයි ටිකට මොකද එච්චර දරුණුවට මුකුත් තේරෙන්නේ නැහැ. ආගමික ප්‍රශ්නෙකුත් නැහැ, ජාතික ප්‍රශ්නෙකුත් නැහැ, වාර්ගික ප්‍රශ්නෙකුත් නැහැ. පෝසතාගේ පුතයි, දුප්පතාගේ පුතයි, ওই ප්‍රශ්නයක් නැහැ. ওই එකට ඔහේ සෙල්ලම් කරන එක හැලි මේ වැලිපත්තු වෙනවා. පස්සේ ලොකු අය තමයි අර ලොකු කෝණයෙන් බැලලා ඒ අය පවා වෙන් කරලා තියන්නේ. ඉතින් එහෙමනම් ලෝකයේ තුල මිනිස්යාට තියෙන මේ ස්වභාවය ඒකයි. දැන් අපි කියන්නේ ඒ දේවල් වෙනස් කළා, ඒ ළමයින්ට ඒ විදියට ක්‍රියාත්මක වෙන්න හරි, දුප්පත්තුත් එකයි පොහොසත්තුත් එකයි කියන කතාව මේ නෙමෙයි. මේ කියන්නේ මේ වෙන කතාවක් අපි කියන්න උත්සාහ කරන්නේ. මේ පෙන්වන්න හදන්නේ සම්මුතිය වෙනස් කරන්න නෙමෙයි, සම්මුතියේ තියෙන ස්වභාවය පෙන්වන්න හදන්නේ. එහම අපිට සම්මුතිය වෙනස් කරන්න ඕනේ. සම්මුතිය ඔය හොඳ විදියකට මිනිස්සු ක්‍රියාත්මක වෙනවා නම් ලෝක සම්මත යහපත් ක්‍රමයකට ඒකට කමක් නැහැ. අනිත් සම්මුති චින්තනයන් ඕන දෙයක් තිබුණාවි. අධ්‍යාත්මික දර්ශනයයි මිනිස්සෙක් තුළ වෙනස් වෙන්න ඕන. රස්සනේන සම්පන්න කාමේසු විනීය කියලා. ඒ කාම ධර්මය තුළ විනයක් හට ගන්නවා. රස්සනේන සම්පන්නෝ දර්ශනීය පූර්ණත්වයට පත් වෙනවා. දැන් ඔයත්තන්ට තියෙන දැක්මට කියන්නේ පුජ්‍යල දැක්ම. ඇයි පුජ්‍යල දැක්ම කියලා කියන්නේ? පුජ්‍යලයක් හැටියට, මම හැටියට තමයි හැම දෙයක්ම දකින්නේ. දුක් විඳින්නේ මම කියලා හැටියට, සතුටු වෙන්නේ මම කියලා කෙනෙක් හැටියට, සියලු දේවල් සියලු දේවල් ඇති වෙන මම කියලා කෙනෙක් කියන. එනිසා කියන පුජ්‍යලත්ය. පුජ්‍යල විඥානය කියන එක ඇති වෙලා තියෙනවා. ඉතින් මේ කරුණු කාරණා පිළිබඳව අහනවත් එක්කම වේගවත් පරේක්ෂණයක් තියෙන්න ඕන. ඒ පරේක්ෂණයත් එක්කම ගැඹුරු ගවේෂණයේ තුලින් Tamanට ඒක ප්‍රතිවේදයක් වෙන්න ඕන. සුනාත හොඳින් අහන්න, ධාරේත හොඳට හිතට දරා ගන්න එක, චරාත මෙහෙවල බලන්න, චරණය කරනවා කියන්නේ මෙහෙවල බලනවා කියන එක. ඉතින් කායික හැසිරීමක් පමණක් නෙමෙයි මානසිකව පවා හසුරවල බලන්න ඕන. මොකද්ද අපි බලන්නේ? නිවන. මොකද්ද අපි ළඟ තියෙන සැබෑ නිවන? අපි දන්නවනේ රූපේ ළඟ, ශබ්දේ ළඟ, ගන්ධේ ළඟ, රසේ ළඟ, ස්පර්ශේ ළඟ, සිතුවිල්ලක් ළඟ නිවන නැහැ. අපි පොඩි ආලෝකයක් එව්වා, මෙන්න මේවයින් එහා තමයි නිවන තියෙන්නේ, පොඩ්ඩක් මේවයින් එහා ගවේෂණයක් කරන්න. ඔබ මෙච්චර කල් ওই ටිකනේ විඳ විඳ හිටියේ. මේවායින් තොර වූ ගවේෂණයක් ඔබ ආරම්භ කරන්න. ඔබට එක පාට එක පේන එකක් නැහැ, වැටහෙන එකක් නැහැ. නමුත් ඒ ගවේෂණය ආරම්භ කළ හොයාගෙන හොයාගෙන යන්න කියන කාරණේ උන් අපි ආලෝකයක් හැටියට ඔබට ලබා දුන්නා. ඒ ගවේෂණය ඔබට තව ටික වෙලාවක් නිහඬව පරීක්ෂණය කරන්න පූර්ණ කැපවීමෙන් මනස 100ට 100ක් තමන්ගේ මනස විසින් තමන්ට පමුණවන පංච නීවරණ ධර්ම තියෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන මේ ධර්මතා තියෙනවා. ඒ දේවල් නැති කරගෙන, ඒව නැති කරගෙන තමන් අර රළ පෙරලගෙන යන නෞකාවක් වගේ ඔබේ පරේක්ෂණය ඔබ දිහත් කරන්න මානසික ස්වභාවයට රැවටෙන්නේ නැතිව. එහෙමනම් ටික වෙලාවක් නැවතත් අපි ඒ පරේක්ෂණේ ගවේෂණේ සංසුම්ව කැමැති විදියට සිද්ධ කරන්න. හැබැයි රළ එනවා, සිතුවිලි එනවා, ගැටලු වෙනවා. නමුත් ඒවා ඉක්මවා ඔබේ පරේක්ෂණ වේගය ඔබ තුල හදාගන්න.
ගම්බීරෝ අයං ධම්මෝ පණ්ඩිත වේදෙනියෝ. මේක හරි ගැඹුරු ධර්මයක්, සරල ධර්මයක් නෙමෙයි. කොස් පොල් දෙල් කියනවා වගේ ලේසි නෑ. තාම ලේසිනේ. කොස් කිව්වම කොස් දන්නවා, දෙල් කිව්වම දෙල් දන්නවා, පොල් කිව්වම පොල් දන්නවා. නමුත් මේක ඉංගියෙන් ඉංගියෙන් වගේ අඩුම තරමේ ඉන්ද්‍රියන් වලින් එහෙකටවත් ගෝචර වෙන්නේ නැති දෙයක් ගැන කියන්න කියලා කෙනෙක් කිව්ව කොච්චර අමාරු දෙයක්ද ඒක. ඇහැට ගෝචර වෙන දෙයක් නම් ඔක ඇඳලා පෙන්වන්න තිබ්බා. කනට ගෝචර වෙන දෙයක් නම් ස්වරයක් හදලා ඒ ස්වරය තාලයට ගායනා කරලා කියන්න තිබ්බා. මෙන්න මේ ස්වරය මේ තාලය කියන. නාසයට සුගන්ධයක් නම් ඒ ගන්ධය හදලා මෙන්න මේ වගේ සුවඳක් තමයි ඒ කොලේ වර්ගෙත් එන්නේ, ඒ මල් වර්ගෙත් එන්නේ කියලා කියන්න තිබ්බා. ස්පර්ශයක් වශයෙන් උගන්වන්න පුළුවන් දෙයක් නම් අපිට මෙන්න මේ සිලිඳු වගේ තමයි කියලා කියන්න තිබ්බා. යම් උදාහරණයක් පෙන්නලා. ඈ සිතවිල්ලක් වශයෙන් මවන්න පුළුවන් දෙයක් නම් අපිට මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා එක මවලා කුමන හෝ ආකාරයකින් කියන්න තිබ්බා. ඉතින් සම්මුති විග්‍රහයක් කරන්න හරි ලේසි. මේ පරමාර්ථ ධර්මයේ පණ්ඩිත වේදෙනිය මහා පඬිවරුන්ට දාර්ශනිකයන්ට කියපු එකක්. ඉතින් අපිට සමහර වෙලාවට ඉතින් හිතෙනවා ඔබත් ඒ පඬිවරු දාර්ශනිකයෝ ගණේට එන්න පුළුවන් අයද බැරි අයද කියලා. මත් උත්සාහ කරන කෙනෙක් විය යුතුයි. ඒ මහා පඬිවරුන්ගේ ගණේට, දාර්ශනිකයන්ගේ ගණේට වැටෙන කෙනෙක් වෙන්න. එහෙම නැතුව පුංචි පහේ ඥානයකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පුංචි පහේ ඥානයකට කරන්න පුළුවන් කඳ බොන්ට ඉන්න හිටින්ට ජීවත් වෙන්න පමණයි. හස්සාවක් කරන්න කියාකර හම්බ කරගෙන කඩේට ගිහිල්ලා හාල් කිලෝ එකක් ගේන්න තම්බන් කන්න පුළුවන්. තේරෙන පුංචි පහේ අය කරන්න ඔච්චරයි. ඒ වැඩි දෙයක් කරන්න නැහැ. තව ඕන නම් ගෙයක් හදාගන්න, කාර් එකක් බාර් එකක් ගන්නවා, මාලයක් මුද්දක් දා ගන්නවා, සෙල්ෆෝන් එකක් ගන්නවා, ඇඳුමක් පළඳුමක් අඳින ඔච්චරයි. ඒ සාමාන්‍ය බුද්ධියට කළ හැකි පරිමාණය එච්චරයි. ඊළඟට සම්මුති පැත්තනොත් ඊළඟට නව නිර්මාණ කරන්න පුළුවන්කම තියෙන්නේ ඒකෙනුත් ඉහළට යන පුජ්‍යලයන්ට. ඉතින් ඊටත් එහා ගියපු දෙයක් තමයි අවසාන ලෝකයේ චින්තනය දර්ශනය අවසාන වෙන තැන තමයි මේ ධර්මය අපිට පෙන්වලා දෙන්නේ. අපෙන් මේ ධර්මය අසා දැනගන්න ඕන ඔබේ හිත වෙනස් කරගන්න. එහෙම නැතුව අපේ සංකල්පයක් ඔබේ හිත තුල තැම්පත් කරගන්න නෙමෙයි. තේරුණාද? දැන් ගොඩාක් තැන්වල දෙන්නේ ඒ පුජ්‍යලයන්ගේ සංකල්පේ ඔබ අරගෙන අපේ සංකල්පේ ශාවකයෙක් වෙලා අපේ සංකල්පේ ඔබ ක්‍රියාත්මක කරන්න ඕන. ඒකනේ හැමතරම අපිට ඇහෙන්නේ කියන්නේ ඒක. ඈ මේ විශ්වාසය ඇති කරගන්න, මේවා පිළිපදින්න, මේවා දරා ගන්න කියලා කියන්නේ. දැන් මෙතන එහෙම එකක් නැහැ. මට සංකල්පයක් නැහැ. මට ඔබට දෙන්න කිසිම සංකල්පයක් නැහැ. මම සංකල්ප දෙන්නෙත් නැහැ. සංකල්ප හරියට පොට්ටෙනි වගේ. ඒක පොට්ටෙනියක්. පොට්ටෙනියක් කියන්නේ මල්ලක්. මල්ලක් තා මිනිස්සෙගේ ඔළුව උඩින් තියෙනවා. ඒ ඊට පස්සේ මේ මිනිස්සෙට මොකද වෙන්නේ? ඒක බරයිනේ. තව ඔයත් මලු කොච්චර ඔළුව උඩ තියාගෙන ඉන්නවද? මම නම් ওই කිසිම මල්ලක් ඔළුව උඩ තියාගෙන නැහැ. බෙල්ල කැඩෙන්න තරමට, රිදෙන්න තරමට ඔළුවට බරයි. ඒකොට මලු ගොඩක් ඔළුවේ. ඈ ඒ ඔක්කොම මලු ටික කරේ තියාගෙන හිතනවා මම මේව කරේ තියාගෙන යනවා මගේ ඔළුවේ මලු ටිකක් තියෙනවා කියලා හිතනවා. ඒකක්වත් ඉසි කරන්නට කැමති වෙන්නේ නැහැ. ඒකක්වත් ඉසි කරන්නට කැමති වෙන්නේ නැහැ. දැන් මේ පින්නතුන් එහෙම පිරිසක් නෙමෙයිනේ. ඒව විසි කරන්න හිතලා. ඒව විසි කරන්න හිතලයි මේ කටයුතු කරන්නේ. ඇස් දෙක නිම වී තියනවා ලෝකේ තියෙන රූප බලන්න, චිත්‍ර බලන්න. නමුත් ඒ නිම වුණු ඇහැට ඒ නිම කරලා දෙන ඒ ඇහැට ඒ ඇහැ නිර්මාණය කරගන්න ඒ ඇහැ දිහා බලල සතුට වෙන්න පින නැහැ. ඒ ඇහැ බොහෝ දේ ආලෝකමත් කරනවා නමුත් ඇස පේන්නේ අන්ධකාරයේ තියෙන ඇහැ පේන්නේ. ඇස දිහා බැලුවොත් එහෙම ඔබට මොනවද පේන්නේ? මේක හරි ගැඹුරු ප්‍රශ්නයක් මං අහන්නේ. ඇස දිහා බලන්න, ඇස දිහා බැලුවොත් ඔබට මොනවද පේන්නේ? හා ඔකේ ආ ඒ ඇස දිහා නෙමෙයි බලලා තියෙන්නේ. මේ බලලා තියෙන්නේ රූපයක් දිහා. ඇහි බෝලේ කළු පාට සුදු පාට කොටස කියලා කියන්නේ රූපය. නේ ඒ ටිකත් ග්‍රහණය වෙන්නේ ඇහැට නේද? මතක තියාගන්න. ඒ ටිකත් වැඩෙන්නේ කොයි ගණේටද? රූප ගණේට. එතකොට රූපය නෙවෙයි මම කතා කරන්නේ, පෙනීම කියන සිද්ධාන්තය ඇස කියන කාරණය. ඇස දිහා බැලුවාම ඔබට මොනවද පේන්නේ? මේ හරි ගැඹුරු කාරණයක් කියලා මං කිව්වේ. පරිස්සම් වෙන්න මේක මට ඔබට ඔබේ ජීවිතයේ අවශ්‍ය තැනට වෙනස් කරගන්න කියන්නේ මේක. සතර මහා ධාතු කියන්නේ රූප නේද? රූප හරි අපිට ඒවා ස්පර්ශ රූපයෙන් හරි ගන්ධ රූපයෙන් හරි දැනෙන දේවල් ඒවත් රූප. හරි ගැඹුරු කාර්යයක් ඔක තෝරගන්න පුළුවන් නම් ඔබත් ලොකු කෙනෙක්, ශ්‍රේෂ්ඨ කෙනෙක්. හරි උත්තරේ ආවේ නෑ. ඇස දිහා බැලුවාම ඔබට පේන්නේ මොනවද? ඇස යනු වර්ණයක් රූපයක් නොවේ. පෙනීමේ සිද්ධාන්තය, පෙනීමේ ආරම්භය කියන එකයි මං ඇස කියන කාරණේ නිර්වචනය. ඒ දෙස බැලුවාම ඔබට පෙනෙන්නේ මොනවද? යන්නේ ප්‍රශ්නේ හොඳට පැහැදිලි කරගන්න. ඇස යනු කවරක්ද කියලා නෙමෙයි මං අහන්නේ. හොඳට මතක තියාගන්න. ඇස කියන්නේ කුමක්ද කියලා නෙමෙයි මං අහන්නේ. ඇස දිහා බැලුවාම ඔබට මොනවද පේන්නේ කියලායි මං අහන්නේ. හොඳයි. අනේ ප්‍රශ්නේ නිවැරදි කරගන්න, නැත්නම් ඔබට වැරදි උත්තරයි එන්නේ. ඇස දිහා බැලුවාම ඔබට මොනවද පේන්නේ කියලායි මං අහන්නේ. හැබැයි ගැඹුරු ප්‍රශ්නයක් මේක, බොහොම ගැඹුරු ප්‍රශ්නයක්. ඔබේ තේරෙන උපරිමේ බලන්න. දැන් මං ප්‍රශ්න කීපයක් මට යොමු කළා, ඒවට මං උත්තර දුන්නා. එකෙනෙකුව කළු බෝලේ සුදු කොටසයි පේනවායි කියලා. එතකොට මං ඒකට කිව්වා ඒ ඇස නෙමෙයි ඔබට පේන්නේ රූපයක් කියලා. ඇස කියලා කියන්නේ පෙනීමේ ආරම්භය, පත්‍ය පෙනීමේ ස්වභාව ලක්ෂණය. රූපය නොවන බව මම පැහැදිලි කරලා දුන්නා. ඇස් ගොපොල්ල නොවන බව මම පැහැදිලි කරලා දුන්නා. ඇස යනු කවරක්ද යන අදහසකුත් නෙමේ මම බලාපොරොත්තු වෙන්නේ. ඇස දෙස ඔබ බැලුව විට ඔබට කුමක්ද පේන්නේ කියලායි මම අහන්නේ. අනුමාන දේවල් කියන්න එපා. හේ දිගට අර පොඩි ළමයි වගේ මුකුත් තේරෙන්නේ නැති දේවල් වලට එක එක දේවල් කියනවා. අර මේ කොඩිය මොන රටේද කියලා අහුවාම එයාට හරියටම විශ්වාස නැත්තම් පාකිස්තානේ, ඉංගලන්තේ, ජර්මනිය, රුසියාව කිය කිය කියන්නේ. එහෙම කියන්න එපා. එහෙම මේ හෝදාය විශ්ස කියලා තෝරගන්න පුළුවන් එක නෙමෙයි. ඔයාත්තරි මොකක් හරි උත්තරයක් කාගෙන් හරි ඇතින් ඔහොම කියවුණාට පස්සේ ආ ඔව් වන්නේ ඒකයි උත්තරේ කියලා එහෙම දෙන්න උත්තරයක් නෙමෙයි. තමාම හොයා ගන්න ඕනේ දේ. මේක අර වගේ ප්‍රශ්නාර්ථයක් නෙමෙයි. ඔබ ළඟම තියෙන දෙයක්නේ. ඔබ ළඟින්ම සොයා ගන්න පුළුවන් දෙයක්. අර කොඩියක් රට පිටින් ඉගෙන ගන්න එපා. ඒක ඇතුලින් අතගාලා හොයා ගන්න බැරි දෙයක්නේ. ඒක පිට අධ්‍යාපනයකින් ලබන්න ඕන. පිටින් දෙයක් ගන්න ඕන. කවුරු හරි කියලා දෙන්න ඕන මේ රටේ කොඩිය මේක කියලා. එහෙත් මේ අහන දේ ඔබ ළඟම අතගාලා හොයා ගන්න පුළුවන් දෙයක්. ඔබ ළඟම තියෙන දෙයක්. ඔබේ මනස තුලම තියෙන දෙයක්. එනිසා ඔබට ලෙහෙසි ඒක පරීක්ෂණය කරලා හොයා ගන්න. ඇස දෙස බැලුවාම ඔබට කුමක්ද පේන්නේ? ඇහැ දිහා බැලුවාම කළු පාට පේනවා නම් ඒක රූපයක්. රවුමක්නේ රූපය. රවුම් රූපේ. සුදු පාට පේනවා නම් රවුම් රූපය. මස් පේනවා නම් මස් කියන්නේ රූපය. එතකොට මං අහන්නේ ඇස දැන් ඒ මස් දැක්කෙත් ඇහෙන්නේ? අවිශ්වාසයෙන් කිසි දෙයක් කියන්න බෑ. හොඳට විශ්වාසයෙන් දරාගෙන ශක්ති ප්‍රමාණය උපරිමයෙන් කියන්න. ශක්තිමත් වචන උජුපටි පන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඍජුව කියන්න කියන දේ. ඍජුව කියන්න. එතෙන්ට තමන් ගොඩ නැගෙන්න ඕන. එහෙම නැතුව මේක පාසලේදී නම් විභාගයක් කොපි කරලා ලියන්න පුළුවන්. මේක කොපි කරලා ලියලා ජයග්‍රහණය කරන්න බෑ. මේක අන්ධයෝ වගේ ගල් ගහලා කඩා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. තාම තම තමන් තනියෙන් යන ගමන. ඒ වගේම අනුන්ගේ උත්තර දිහා බලාගෙන ඒ උත්තරවලට හේතු වෙලා ගමන ගිහිල්ලත් හරියන්නේ නැහැ. එහෙම යන්න බෑ. එහෙම යන්න බෑ. ඔබතුමගේ විග්‍රහය කළේ නැහැ. කියන්න. තව ටිකක් බලන්න. තව ටිකක් බලලා පැහැදිලි කරලා ඉක්මනින් කාලය වේගයෙන් යනවා. ඉක්මනින් උත්තරේ ගන්න ඕන. එතකොට මමත්වයේ දකින්නේ තව ඇහැකින්නේ. ඒත් ස්වභාවයක් නේ ඊළඟට දකින්න. ස්වභාවයක් හරි රූපයක් හරි සංඥාවක් හරි සංකාරයක් හරි විඥානයක් හරි දකින්නේ ඇසකින්. එතකොට ඇහැට පේන දෙයක් ගැන නෙමෙයි මම අහන්නේ. ඇස යනු කවරක්ද කියලාකත් නෙමෙයි මම අහන්නේ. ඇස දිහා බැලුවහම ඔබට මොනවද පේන්නේ? ඔබට මම කිව්වේ නෑ රූපය දිහා බලන්න කියලා. ඔබට මම කිව්වේ නෑ වර්ණ දිහා බලන්න කියලා. ඔබට මම කිව්වේ නෑ මේ හැඩ දිහා බලන්න කියලා. මම කිව්වේ ඔබට ඇස දිහා බලන්න කියලා. ඇස දිහාවට හැරෙන්න. ඔය ගැන ඔබ ගැඹුරින් පරීක්ෂණය කළ යුතුයි. පරීක්ෂණ ඥානයන් පරීක්ෂණ ශක්තියෙන් තව වර්ධනය වෙනවා. මට පූර්ණ උත්තරය තාම ලැබුණේ නැහැ. හරි සරල ඒකී උත්තරයක් ඔබට දෙන්න පුළුවන්. ඒක අවබෝධයට ඇවිල්ලා කිව්වහම තමයි ඒ අදාළ බරත් එක්ක කියන්න පුළුවන්. මේ ඕනම වචනයක තියෙන බරක්. මාර්ගඵලලාභී කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක් වුණත් මේ සාමාන්‍ය පුහුදුන් මිනිසා කතා කරන වචනම තමයි කතා කරන්නේ. නමුත් ඒකේ වෙනම ගුණයක් බරක් තියෙනවා. තේරුණානේ? ඒ ගුණේ ඒ බර පිහිටන්න ඕන. දැන් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාවල් වල අද ඒ බර නැහැ. මොකද උන්වහන්සේගේ ශ්‍රී මුඛයේ නෙමෙයි අපිට ඒක කෙලින්ම ඇහෙන්නේ. ඒ පොතේ තියෙන. එතකොට අපිට ඒකට ඇහෙන්නේ පදේ විතරයි. වචනේ විතරයි. ඒ වචනේට වචනේ තියෙන නිර්වචනයන් අවුරුදු දහස් ගාණක් තිස්සේ පෙරලීම නිසා වෙනස් වෙලා තියෙනවා. ඒක හිතලා කරන දෙයක් නෙමෙයි, ඉබේ කරන දෙයක්. ගලක් වුණත් ගඟක පෙරලිලා පෙරලිලා කාලයක් තිස්සේ යනකොට ඒක ක්ෂය වීමක් සිද්ධ වෙනවා. නේ? ගෙවීමක් සිද්ධ වෙනවා. ක්‍රෝල් වීමක් සිද්ධ වෙනවා. ඈ? හරි හතරස් ගල් ගෙඩියක් වුණත් ගොඩාක් ඈතට පෙරලිලා ගියොත් ඒ ගල් ගෙඩිය රවුම් වෙනවා. ඒ වගේ දෙයක් වෙනවා. ඒකට කිසිම දෙයක් නෑ. නමුත් අවබෝධාත්මකව යමෙක් ප්‍රකාශ කරද්දී එහෙම දේවල් වෙන්නේ නෑ. ඒ නිසා මෙහිදී නම් කිසිම කෙනෙකුට මාර්ගඵල ලබා දෙන්නේ නැහැ. මට ඕන ඔබ පුතඥන භාවයෙන් නිදහස් කරන්න. දැනට ඉන්න ඕනේ පුතඥන භාවයේ එළඹිලා. හෝදුන් කියලා ගතිය ඉන්න ඕනේ නේද? අපි පුතඥයි කියලා. මට ඕන ඔබ පුතඥන කමින් නිදහස් කරන්න ඕන මාර්ගඵල වලට පත් කරන්නේ නැතුව. තේරුණා නේද? එතකොට පුතඥන භාවයේත් නෙමෙයි ඔබ, මාර්ගඵලයකත් නෙමෙයි ඔබ. එතන ඉන්න වාසලෙන්ද කැමතිද? හොඳයි. එතන මාර්ගඵලත් නැහැ, පුතඥන භාවයත් නැහැ. එතකොට කාගෙන් බැනුම් අහන්න ඕන නැහැ. මාර්ගඵල ලැබුවා කිව්වොත් බැනුම් අහන්න වෙන්නේ. ඒ නිසා බැනුම් අහන්න කවදාවත් දෙන්නේ නැහැ. මොකද මාර්ගඵල නැහැ, පුතඥනත් නෙමෙයි. හරිෂෝ නේද? හරිෂෝ. මොකද නිල තානාන්තර මේ දේවල් සම්මාන තියාගන්න වල වැඩිය හොඳයි මොකක්ද? නැතු වෙන්නේ ද ස්වාධීන වෙන්නේ නිදහස් ඉන්නේ නිදහස් චින්තනයකටපත් වීම. ඒ නිසා පුතඥන භාවයෙන් මා ඔබ නිදහස් කරලා දෙන්නම්. මාර්ගඵල නැහැ. ඒ නිසා මම කල්පනා කළා කිසි කෙනෙකුට කිසිම මාර්ගඵලයක් කිසි දවසක මෙහෙන් නැත. පුතඥන භාවයෙන් නිදහස් කරනවා. මමත් මාර්ගඵල ලැබලා නැහැ පුතඥන භාවයෙන්. හැබැයි නිදහස් වෙලා තියෙනවා. හැබැයි කිසිම මාර්ගඵලයක් නැහැ. ඒව ලබන්න අදහසකුත් නැහැ. ජීවිතේ ලැබන්නේ නැහැ. නැතිව ඉන්න එක හොඳයි. මොකද ඵල නැතුව ඉන්න එක හොඳයි. දැන් පුතඥන භාවය කියන්නේ එක ඵලයක්. ඒ ඵලෙත් අතහැරලා, තියෙන ඵලෙත් අතහැරලා තව ඵලයකට යන්න නැතුව ඵල නැතුව ඉන්න එක හොඳයි නේද? ඵල නිරෝධයි. ඵලවලින් නිදහස් වෙලා ඉන්න එක. දන්නවා ඔය පින්නතුන්ට මේ කරුණු කාරණා ගැඹුරු වැඩි කියලා මම දන්නවා. සමහරලාට කියන්නත් පුළුවන් මීට වඩා අපිට සරලව කියා දෙන්න තිබුණ නේද කියලා. ටිකක් කාය දුර්වලතාවයක් තියෙන කෙනෙක් ලොකු කන්දක් නගින්න එක් කරගෙන ගියොත් ඇයි පුතේ මේ වගේ කන්දක මාව නංගල ඇයි අමාරුවට දක්කන්නේ මාව අර ගේදවල් ළඟ තියෙන අර චූටි කන්දට නැග්ගුව නම් හොඳ නැද්ද මේ මහ කන්දට නගින්නද? හැබැයි අර චූටි කන්දේ නැහැ මේ මහ කන්ද මුදුනේ තියෙන දේ. මේ චූටි කන්දේ නැහැ. ඒ නිසා චූටි කඳු වලට දාලා වැඩක් නැහැ. දැන් සිරිපාදේ පත්මේ වඳින්න කාට හරි ඕන නම් ඔය ගෙවල් අහල පහල තියෙන කන්දකට නැගලා හරියන්නේ නැහැ නේ. ඒක කොච්චර උස වුණත් ඒක නගින්න ඕන. තමන්ගේ කකුලේ කැක්කුමයි කිව්වත් ආතරයිටිස් කිව්වත් කොලෙස්ටරෝල් තියෙනවායි කිව්වත් ප්‍රෙෂර් තියෙනවායි කිව්වත් කන්ද පාත් වෙන්නේ නැහැ. තේරුණා නේ? අනේ මං එච්චර ඉගෙනගෙන නැහැ. එහෙම නැත්තම් මට බෑ. මට කල්පනා කරන්න ශක්තිය අඩුයි. ඈ අපිට gedara වැඩ වැඩි කියලා එහෙම හරියන්නේ නැහැ. ඒ වගේ තමයි නිවන ලෞතුරා බුදුරජාණන් වහන්සේ නැගපු තැනටම අපිත් නැගින්න ඕන. රහතන් වහන්සේලා මාර්ගඵල ලාභීන් වහන්සේලා නැගපු තැනටම අපිත් නැගින්න ඕන. කන්ද පාත් වෙන්නේ නැහැ අපේ දුර්වලකම කියාපෑමට. එසා ඒ දුක ඒ වෙහෙස ඒ වීරිය ඔබ ලබන්න ඕන. අපි අත්හැල දෙනවා. අපි පැහැදිලිව අත්හැල දෙනවා. දිරිමත් කෙනාට ඒ අත්හැල දෙනවා. ශක්තිය දෙනවා. දිරිමත් වෙන තරමට වේගවත් වෙන තරමට ශක්තිය දෙනවා. එනිසා හිතේ තියෙන නොයෙකුත් දේවල් ඇති ඒ චිත්තේ ධාරාවට ඒ රැල්ලට අහුවෙන්න එපා. ඒ රැල්ල බිඳගෙන ඉස්සරහට යන්න. ඒ රැලි තියෙන එක ස්වභාවයක්. රැලි නතර වෙන්නේ ඉතින් බෝට්ටුව දාන්න රැලි නතර වෙනකම් මොද හිටියොත් යන්න බෑ. රැලි තීද්දි ඡණ්ඩ රළ තීද්දි තමයි ඔබේ ගමන ඔබ යන්නේ. ඉස්සා හිතේ නොයෙකුත් නිවරණ ධර්ම ඔබව පස්සට ඇදගනි. ඒත් ඔබේ මේ පරිශන ගමන ඔබ කරගෙන යන්න. අන්ධකාරය අතගාගෙන අතගාගෙන ගිහිල්ලා ලයිට් ගීපු වෙලාවක එකපාර හදිසියෙන් අපි ටෝච් එක හරි සෙල්ෆෝන් එක හරි ගිනි පෙට්ටියක් හරි හොයාගන්න. නේ අපි ගෙවල් වල අපි කාට සේන සිද්ධියක් හිටපු ගමන් හොස් ගාලා රාත්‍රී කාලේ ලයිට් ගියොත් ඒක මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට මම නම් හොයාගන්නේ සෙල්ෆෝන් එක හරි හොයාගන්න. ඒකේ පොඩි ලයිට් එකක් තියෙන. ඒකෙන් යන්න පුළුවන් පොඩ්ඩක් හොයාගන්න. අර මේ ඩයල් මූණේ තියෙන ලයිට් එකකින් හොයාගන්න පුළුවන් යම. ඈ ටෝච් එක. ඉතින් ඒ වගේ දෙයක් තමයි අපිට මෙතන කරන්න වෙලා තියෙන්නේ. කපාඩ ලයිට් ගිහිල්ලා තියෙන්නේ මේ හැමෝගේම ජීවිතවල. ඈ අන්ධකාරේ ඉන්නවා. දැන් ආලෝකයක් හොයනවා. ප්‍රදීපන්න ගවිස්සත. ප්‍රදීපේ හොයනවා. ඒ ප්‍රදීපේ දැල්වීමෙන් පසුව තමයි ඔබේ ජීවිතයේ අනිත් ආරම්භය සිද්ධ වෙන්නේ. ආලෝකෝ උදපාදේ. ඒ කියන්නේ ආලෝකය දැල්ව ගන්න ඕන. ඔක්කොම මේ එකවරයි සිද්ධ වුණේ. චක්කුන් උදපාදේ, ඥානං උදපාදේ. ඈ ආලෝකෝ උදපාදේ ඇති වුණේ එකවර ඇති වුණේ මොන වචනයකින් කිව්වත් හැරීම ප්‍රඥාව හැරීම ආලෝකයේ උදාවීම আদি කියන මේ ඕනම දෙයකින් පෙන්වන්නේ අවදිමත් බවක් ඇති වුණා. පැහැදිලි බවක් ඇති වුණා. එතන ඉඳලා තමයි ජීවිතය ඔබේ ආරම්භ වෙන්නේ. දැන් ඔබට අනුමාන වශයෙන් කොහොම හරි මේක හොයාගෙන ගිහිල්ලා ආලෝකයක් දැල්වෙන එකක් අපිට අල්ලගන්න වෙනවා. හොයාගන්න වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා සමයේ දුන්නේ ප්‍රශ්නේ විතරයි. උත්තරේ ඔබ හොයාගන්න ඕනේ. ඒ උත්තරේ හොයාගන්න දේ තුල තමයි නිවන රැඳිලා තිබෙන්නේ. ඔබේ ওই උත්තර ගමනේ උත්තරේ සාගන යන ගමනේදී ඔබේ පස්සෙන් එළවෙනවා. මමංකාරය එළවෙනවා. ආත්ම සෙනෙහස එළවෙනවා. තෘෂ්ණාව එළවෙනවා. ඇලීම ගැටීම එළවෙනවා. ඔබේ ජීවිතයේ මේ හැඟීම් වලට නතු වීමෙන් ඔබට කිසිම පිළිසරණක් නැති බව, කිසිම සරණක් නැති බව, ඒ දේවල් තුල නතර වීමෙන් Tamanට කිසිම ප්‍රලෝභනයක් නැති බව තේරුම් අරගෙන ඒවත් හැරලා යන්න ඕන. තේරෙනවනේ? තේරෙනවනේ? අර එක රාජ කුමාරයෙකුයි තවත් කුමාරයෝ 6 දෙනෙකුයි ගියා තවත් ප්‍රදේශයක රජකමක් හොයාගෙන. එක රාජ්‍යයක රජකම ලබා ගත්තා. මල්ලි විසින් රාජ්‍යත්වය ලබා ගත්ත තාත්තගෙන් ඉල්ල ගත්තා. අයියා රජ වෙන්න හිටියේ. ඊට පස්සේ පසේබුදුරයන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවා ස්වාමීනි මට බලලා කියන්න ඔබ වහන්සේගේ දිගු ඥානයෙන් මට මේ රටේ රජ වෙන්න පුළුවන් ද කවදකරි? හිව්වහම බසපුත්‍රජානහ සබල්ලා කිව්වා ඔබට මේ රටේ කවදාවත් රජ වෙන්න බෑ. මේ නිවන් දකින්න කතාවක් වන්නේ මේ වත්ත කතා නෙමෙයි. නිවන් දකින්න කියන කතාවක්. මේකෙත් නිවන තියෙන්නේ මේ කාරණේ ඇතුළේ. ඊට පස්සේ කිව්වහම ඔබට මේ රටේ රජ වෙන්න බෑ. මේ රටෙන් එහා ඈත රටක් තියෙනවා. අන්න ඒ රටේ නම් ඔබට රජ වෙන්න පුළුවන්. හැබැයි ඒ රටට යද්දී ඔබට ටික දුරක් යනකොට කම්මැලි හිතේවි. සමහර තැන්වලදී බොහෝම ලස්සන මනරම් රූප මල්වතු උද්‍යාන නලගනන් ඔබට හම් වේවි. හැබැයි ඔබ එතන නතර වුණොත් ඔබට ඒ රටට ගිහිල්ලා රජ වෙන්න බැරි වෙනවා. ඔබ ඒව පහු කරගෙන යන්න. ලස්සන බටනලා වීණා වයින නාටිකාංගනාවන් හමු වෙයි. මේ ලස්සන සුවඳවත් පළතුරු මල් පළතුරු තියෙන වතු හම්බ වෙයි. ඔබ හැබැයි නතර වුණොත් ඔබට රජ වෙන්න බෑ. ආදී කොට ඇති වශයෙන් තියෙනවා. දැන් අර ගියානේ අර 6 දෙනාම. තව 6 දෙනෙක් ගියා මේ කුමාරයත් එක්ක බලාගෙන යනකොට ආපහු හැරිලා බලනකොට අර තැන් තැන් වල අර 6 දෙනා හැලිලා. කේක තැන් වල හැලිලා. දැන් අපේ මිනිස්සුත් රැඳිලා ඉන්නේ මොනවද? එක එක දේවල් වල ඇලිලා ඒ තැන් වල නතර වෙලා ඔහේ ඉන්නවනේ. ජීවිතේ ගෙවලා දානෝ මහා ලොකුට ජීවිතේ කියලා. මොකද්ද කරන්නේ මිනිස්සු? කනෝ ගුණෝ නිදා ගන්නවා, ආයි දිනනවා, ආයි වැඩට යනවා, ආයි නිදා ගන්නවා, ආයි ආයි දිනනවා, වැඩ කරනවා ඉච්චරයි. පිරිමි දිහා බල්ලා සතුට වෙනවා, ගෑණි දිහා බල්ලා සතුට වෙනවා, කෑමක් කාලා සතුට වෙනවා, අප්පුඩියක් ගහලා hina වෙනවා. එච්චරයි. ඉතින් මොනවද? ඒ තැන් වල නතර වෙලා තියෙන්නේ නේද? ඒක තමයි අර පෙන්වන්නේ. ලස්සන උද්‍යාන ගියද්දර පොඩ්ඩක් හදාගෙන පිළිවෙලක් කරගෙන ඒවත් තියෙන්න ඕන තමයි. මං කියන්නේ මේ නතර වෙන්න එපා. ඔබේ මනස ගෙනියන්න, වේගෙන් එහාට ගෙනියන්න. තේ ඉස්සරහට යනකොට බොහොම බාධක ඇති වෙයි. බොහොම කටුක කාන්තාර හමු වෙයි. කටු කැලෑ හමු වෙයි. මහා වැහි හම්බ වෙනවා, මඩ වගුරු හම්බ වෙනවා. ඔබ ඒවා තරණය කරලා ගියාට පස්සේ තමයි රාජ්‍ය ඔබට ලැබෙන්නේ. ඉතින් ඒ රටේ රජකමට ගියා. ওই විදියට කුමාරයා විතරයි අවසානයේ අර 6 දෙනාම හැලිලා එක එක තැන් වල අර මිහිදියාවට කම්මැලි හිටිලා පසු බාලා, ඒ වගේම ඇස පිනවන තැන් වල, කන පිනවන තැන් වල, ඒ වගේ තැන් වල එක එක තැන් වල ඊට පස්සට ගිහිල්ලා ඒ කුමාරයා ඒ රටේ එම රජගම යුද්ධ කළා ලබන්න බෑ. ඒ රටට ගියාට ගිහිල්ලා පැත්තකින් වාඩි වෙලා හිටියා. ඒ රටේ රජ කෙනෙක් නැති වෙලා රජ කෙනෙක් හොයනවා. රාජ්‍යත්වයට පත් කරන්න සුදුසුකම් තියෙන පඬිවරුන් අශාස්ත්‍රකාරයෝ කෙනෙක්ගේ අංග ලක්ෂණ විද්‍යා ඔක්කොම දිහා බැලලා තමයි රාජ්‍යත්වයට පත් කරන්නේ. බැලු බැලමට ඉස්සර ආයත කියන්න පුළුවන්. පුජ්‍යලේ දිහා බැලලා කියන්න පුළුවන් මෙයා මේ වගේ දේශ චරිතයක්, ප්‍රඥා චරිතයක්, මෝහ චරිතයක් නේද? එහෙන් බැලූ බලලා කියන්න පුළුවන් අංග ලක්ෂණ වලින්. ඉතින් මේ කුමාරයා ඉනින් වාඩිලා ඉන්නකොට ඇතෙක් ලවා තමයි රාජ්‍යත්වයේ තෝරන්නේ. ඉතින් යතා ඇවිල්ලා ඉබේටම කරට මාළි දැම්මා. මේ මාළි දාන කෙනා තමයි රටේ රජ වෙන්නේ. යතා තමයි තෝරන්නේ. රජතුමාගේ යතා. ඊට පස්සේ ඒ රටේ රජ බවට පත් වුණා ඒ කුමාරයා. ඒ තමයි නිර්වාණය. නිර්වාණය කියන්නේ මේ තියෙන ඉන්ද්‍රිය විශේෂයන්, එහෙම නැත්නම් ඉන්ද්‍රිය ධර්මතාවයන් වල තියෙන ලක්ෂණයන් ඔබ අභිබව යනවා. ඒකට අපි කියන්නේ ඉන්ද්‍රිය විශේෂ ඉක්මවනවා. ඉන්ද්‍රිය විශේෂ ඉක්මවා ගියාට පස්සේ, ඒ කියන්නේ ඉන්ද්‍රිය ශක්තියින් තියෙනවා, නමුත් ඉක්මවන්න පුළුවන්. නේ? ඉක්මවන්න පුළුවන්. දැන් අපි හිතමු මේකේ උස අඟල් හතරක් නම් මේ පොතේ අඟල් තුනක් නම් අපි හිතමු මේ පොතේ උස අඟල් පහක් කියලා. ඉතින් මේ අඟල් හතර තියෙනම් අඟල් පහක් මේක උස නම් මේක පරයා ගියානේ. එහෙස ඔබ තුල කෙලෙස් ශක්තියක් තියෙයි. ඔබට කෙලෙස් ශක්තිය සම්පූර්ණ නැති කරලා මේ ගමන යන්න බෑ. ඔබට ඒක පරයා ඔබේ කාර්ය සඳහා මෙහෙවීම සඳහා ඒක පරයා ඔබට දකින්න පුළුවන් නම් එතන තමයි ඉන්ද්‍රිය ශක්තිය ඉක්මවූ බලය කියන එක ඇති වෙන්නේ. මූද රළ නැති කරලා යන්න බෑ. රළ තියෙනවා, රළ බිඳගෙන යන්න පුළුවන් නෞකාවකින් නිපදවා ගන්න. ඒ වගේ ඔබේ කෙලෙස් තිබුණට කමන්නේ, ඔබේ කෙලෙස් බිඳගෙන යන නෞකාවක් ඔබ ළඟ තියෙන්න ඕන. කෙලෙස් වලට පෙරලෙන්නේ නැති වෙන. කෙලෙස් වලට පෙරළුනොත් තමයි දේශයට වහල් වෙච්ච, ලෝභයට වහල් වෙච්ච, රූප වේදනා සංඥා සංකාරයට වහල් වෙලා පෙරලිලා ඇඹලියෝ වෙලා ඒවට වැටිලා ඒව කාලා ඒව තුලෝ මැරෙනවා. කිමිට කියන්නේ ඇඹලියෝ වගේ කියලා. ඇඹලේ දන්නේ හොඳට කනවා කාලා ඒකම මැරෙනවා. ඒක ඇඹලිය වගේ කියලා. ජීවිතේ ඒ ඇඹලියෝ තමයි මේ ලෝකේ පිරීලා ඉන්නේ. කෝටි 800කින් විතර ඒ ඉන්න ජනගහනේ ඔක්කොම ඇඹලියෝ තමයි, සුළු ඉරිසත් තමයි. මේක කකා ඉඳලා හරියන්නේ නැහැ, මේකෙන් ගොඩ එන්න ඕන ජීවිතේ සසර බේර ගන්න කියලා මහන්සිය. සුළු ආස්වාදයක්, සුළු මොහොතකට මනසේ තියෙන සෞම්‍ය භාවයක් ඇති කර ගන්නවට වඩා ප්‍රඥාව ඔබේ දියුණු වෙලා ස්ථීරසාර හැමදාම නොසිඳෙන නොමිඳෙන බලයක් ඔබ තුල ජනිත කර ගන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රාර්ථනා කරන්නේ. දැන් ඔබට ඉතිරි වුණා කාරණයක් මොකද්ද? මම ඒවට ඔබ දුන්න පිළිතුරු පස්ස දුන්නා, ඒවයි තියෙන අඩුපාඩුකම මම පෙන්වලා දුන්නා. ඒවත් හොඳට මතක තියාගන්න. ඇස දිහා බැලුවාම ඔබට කුමක්ද පේන්නේ කියලා මම ඔබෙන් ඇහුවේ. ඉතින් අපිට උත්තර දුන්නා, මස් පේනවා කිව්වා, සිවියක් පේනවා කිව්වා, කළු පාට පේනවා කිව්වා නේද? න්යාය ඊට පස්සේ මමංකාරයක් පේනවා කිව්වා. ඉතින් අපි ඔයට ඔක්කොම උත්තර දුන්නා. මං අහන්නේ පේන දේ. එතකොට ඒත් ඔබ රූපය දිහාමයි පස්සේ බලනකොට බලලා තියෙන්නේ. එතන වෙන මම කිව්ව රූපය දිහා බලන්න කියලා නෙමෙයි, ඇස දිහා බලන්න කියලා. තව පරීක්ෂණය කරලා බලන්න, තව පරීක්ෂණය කරලා බලන්න. මේ අර විදිය කියවල් කියන්න එපා. අර විදිය දේවල් කියන්න එපා. මොනවද මේ අර අනුමාන උත්තර සපයන්නේ? අනුමාන උත්තර සපයන්නේ එහෙම ඒවා ඇස් දෙක පියාගෙන ගහන ගල් වගේ. ඔය ගිහිල්ලා ගන්නකොයි කොයි ගෙඩිත් ඇටෙනව, මලුත් ඇටෙනව, ඉතික් කැඩෙනව, කොහේ යනවද කියලා දන්නේ නැහැ. තමන්ගේ ඔළුවටම ඇවිල්ලත් වදින්න පුළුවන්. එහෙම ගල් ගහන්න එපා. එහෙම වැඩ කරන්න එපා. කෙක්කෙන් කඩා ගන්නවා වගේ හදාල ගෙඩිය උත්තරේ ලබා ගන්න ඕන. ඇදලිනේ. දැන් මේ දේවල් ඔක්කොම කියන්නේ ඔබේ දියුණුව ඇති කරගන්න, ඔබේ මනස ඔබටම තේරුම් කරගන්න හැකියාව ලැබෙන්න. ඔබට හොඳ දහම් පදයක් ඔබට निराකරණය කරගන්න, විදර්ශනා කරන්න අපි ළමා දුන්නේ. එහෙමනම් ඒහි උත්තරත් අපි ඊළඟ සතිය වෙනකන් සොයලා බලමු. හැමදෙනාටම මේක සසරින් නිදහස් වෙන්නට, පුතජන භාවයෙන් නිදහස් වෙන්නට මේ කරුණු කාරණා අනුශාසනා හේතු සාධක වෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.